සම්පන්න ආයුබෝවන් කියලා ටෙක් කතා 8 වෙනි පටිගත කිරීමට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ඉන්නේ බත්තර මුල්ලේ. මම කාලිංග,
මම බුද්ධික,
මම හර්ෂ,
මම තිලින.
ඔව් අපිත් එක්ක ස්කයිප් වලින් සම්බන්ධ වෙනවා දනිෂ්ක.
ඔව් කාලිංග.
අපේ එක මලින්තත් ඉන්නවද? බුද්ධික මොනවද ඉතින් අලුත්තරතර ටෙක් කතා ගැන?
ඇත්තටම අලුත් විස්තරයක් නැහැ නේද මේ සැරේ?
ඔව්
ඒකනේ අලුත්තරතර.
ඉතින් කට්ටිය බිසි එක තමයි මේ. අද අපිත් එක්ක තිල්න, දැන් තිල්න සනීපද?
ඔව් දැන් නම් හොඳයි.
ඔව් ඒක තමයි. මේ තිල්ලට thank you කියන්න බැරි නේද? මට දීලා ගියා. මේ අන්න අද එහෙනම් ටෙක් කතා වලින්ම thank you. මේ මුලින්ම ප්‍රශ්න වලට යනවාද? මොකද කරන්න බුද්ධික? පොඩි හැබැයි ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බා. අපි ඒක ගැන මුලින්ම කියලෙමුද හර්ෂ? අපි අර ඔන්ලයින් ගේම් එකක් දුන්න නේද හර්ෂ?
ඔව්.
ඒකේ එක්කෙනෙක් කියලා තිබ්බ ඒකේ වෛරස් එකක් වගේ පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න කියලා. ඒක ගැන හර්ෂ මොන හරි අපිට කියන්න පුළුවන් නේද?
ඔය එයා කියලා තිබ්බේ මේ ගේම් එක, ඒක ඔන්ලයින් ගහන ගේම් එකක් වුණාට මොකක් හරි ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා.
ඔව්.
ඒක ඩවුන්ලෝඩ් කරගෙන පස්සේ එයා ඉන්ස්ටෝල් කරලා තියෙන ස්පයිවෙයාර් ඩිරෙක්ට් එකක් වගේ එකක්. ඒකෙන් කියලා තියෙනවා වෛරස් එකක් වෙන්න පුළුවන් කියලා.
මම හිතන්නේ සමහර සමහර ඩිටෙක්ටර්ස් වලින් අන්වොන්ටඩ් ප්‍රෝග්‍රෑම් හරි යන හැම කියලා වෝනින්ග්ස්
දෙනවා. ඒක දීලා තියෙනවා මේ ෆයිල්ස් දෙකක්, පංක්බස්ටර් කියලා ෆයිල්ස් දෙකක්. පංක්බස්ටර් කියන්නේ ඔය ගේම්ස් වල චීට් කරන ඒවා, හොර කරන ඒවා නවත්තන්න හදන මේ ඩිටෙක්ට් කරන මේ
සොෆ්ට්වෙයාර්
එක. ඔව් ඒක මේ වෛරස් එකක් විදිහට අර වෛරස් ලයික් ඇක්ටිවිටි කියලා තියෙනවා.
ඔව් ඒක ඇත්තටම යා ස්ක්‍රීන්ෂොට් එකක් එවලා තිබ්බ. ඒකේ තියෙන සස්පිෂස් කියලා.
සස්පිෂස් කියලා.
ඔව් ඇත්තටම මේක වෛරස් එකක් නෙමෙයි. ඇත්තනවා අපි අර ඔන්ලයින් ගේම් එකක් කියලා කිව්ව කොක්.
ඔව් දැන් සමහර මේ
අපි
හුඟක් වෙලාවට মালටිප්ලේ ගේම්ස් වල මේ චීට්ස් නවත්තන්නේ පංක් බස්ටර් කියන කෙනා
නේද? ඔව් ඒක මේ ඒක මේ
ඒක වෛරස් එකක්
නේද? ඒක ඇත්තන ප්‍රශ්නේ නේ. අර වෙබ් එකේ ගිහිල්ලා ActiveX එකක් හින්දා ඒක Windows අර ෆෝල්ඩර්ස් වලට කොපි වෙන යනකොට මාකරි ෆයර්වෝල් එකක් හරි මාකරි තියෙනවා නේද? ඇලර්ට් එකක් දෙනවා මේ වගේ ෆයිල් එකක් මේ වගේ සර්විස් එකකින් කොපි කරන්න හදනවා කියලා. ඒක අර සස්පිෂස් ඇක්ටිවිටි එකක් කියලා පෙන්වුවට මිසක් ඒක වෛරස් එකක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක බයන්න දෙයක් නෑ.
වෛරස් එකක් හරි ට්‍රෝජන් එකක් හරි නම් එයා එතන ට්‍රෝජන් එකේ හරි වෛරස් එකේ නම පෙන්නලම කියනවා වෛරස් එකක් ඩිටෙක්ට් කරා
කියලා. ඔව් නෑ මේක යාට එක පාටම හිතෙන. මොකද එයාගේ වෛරස් ස්කෑනර්ස් එකකින් මක්ක පෙන්වෙන්නේ නෑ කියන එකත් එයා කිව්වා.
ඔව්
එයාගේ අර මේ USB මොකද්ද ඩිටෙක්ෂන් මාධ්‍ය සොෆ්ට්වෙයාර් එකක් එයා දාගෙන ඉන්නවා. ඒකෙන් තමයි පෙන්වුවේ කියලා.
එනස බය වෙන දෙයක් නැහැ. ඒක වෛරස් එකක් නෙමෙයි. මේ වෛරස් ලයික් ඇක්ටිවිටි කියන්නේ
ඊට එකක් ඒක
ලව් කරන දෙයක් එකට මේ DLL එකක්.
ඔව් මොකද මේක මිලියන ගාණක් ප්ලේ කරන සයිට් එකක් ඒකේ වෛරස් එකක් දුන්නොත් එහෙනම් මොන වගේ දෙයක්
ඒක කියන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ අතට
මේ. ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. බුද්ධික ප්‍රශ්න මොනවද දන්නේ නැනේ?
ප්‍රශ්න වලට යනවා
ප්‍රශ්න ගොඩක්
යමුනේ කාලින්. මුලින්ම අහලා දෙනවා රසික කියලා කෙනෙක් අහලා දෙනවා ප්‍රශ්නයක්. ඇත්තටම මේ මේක ගැන අපි ගිහසතිය කතා කරානේ. එයා කියලා තින්නේ මේ කිට් ප්‍රීපේඩ් සිම් එකක් තියෙනවලු යා ළඟ. ඒක බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කරගන්න පුළුවන්ද කියලා.
ඔව් දැන් කිට් ලගෙත් මොබිටෙල් ලගෙම අර මොබිටෙල් ඩේලි ලයිට් වගේ කිට් ටලක් දෙනවා මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට ඇක්සස් කරන්න පුළුවන් එකක්. හැබැයි ඒක පැය ගන්නටද විනාඩි ගන්නටද දෙන්නේ.
කලින් තව මෙයා අහලා දිනවා මේ 3G ෆෝන් එකක් මොනද නිකන් ෆෝන් එකකින් බැරිද කියලා. ඒකත් අපි කතා කරන්නේ
සතියේ එපිසෝඩ් එක ඇහුවා නම් යාට ඒකේ ඔක්කොම විස්තර තියෙනවා. අපි ෆෝන් එක පාවිච්චි කරලා බ්‍රෝඩ්බෑන්ඩ් යන්නේ කොහොමද කියන විස්තරය නේද?
අපේ මේ 6 වෙනි සහ 7 වෙනි වැඩසටහන්
අහන්න පොඩ්ඩක්. ඒකේ පොඩ්ඩක් ඒකේ ওই සියලු විස්තරේ තියෙනවා.
ඔව් ඊළඟට කලින් අහලා තින්නේ චින්තක කියලා කියන ප්‍රශ්නේ අහලා තින්නේ. එයා විස්තර කරලා තිනවා එයාගේ තාරංජය ගත්තොත් එයාගේ ලැප්ටොප් එකක් තියෙනවලු.
ඔව්
ඒකට එයා RAM අප්ග්‍රේඩ් එකක් කරන්න ගියාට පස්සේ ඒ කඩේකින් කිව්වලු එයාට මේ ලැප්ටොප් එකට හරියනම RAM එක මේ වගේ ගාණක් වෙනවා කියලා, ටිකක් වැඩි ගාණක්. ඊට අමතරව ඒ කැපැසිටි එක දිනම RAM එකක් දෙන්න පුළුවන් ඊට අඩු ගානකට කියලා. එයා අහනවා දැන් මේ ලැප්ටොප් වලට හරියටම මැච් වෙන කම්පැටිබල් RAM කියලා જાතියක් තියෙනවද? මේ එහෙනම් ඒව ගන්නේ කොහොමද? අනිත් RAM එකක් ගැහුවාම තියෙන අවාසි මොනවද? ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහලා තින්නේ.
මොකනම් අහලා නැහැ මේ ගැළපෙනව
නැහැ. මෙහෙමයි ඇත්තටම හර්ෂ ඕක ගොඩක් තියෙන Kingston වගේ memory පාවිච්චි කරනකොට Kingston site එකේ අපිට පුළුවන් ගිහිල්ලා select කරන්න brand එක මොකද්ද, model එක මොකද්ද. එතකොට model එකට ගහන්න පුළුවන් memory කොච්චරද? ඒ වගේ details ටිකක් ඒගොල්ලෝ කරලා ඒගොල්ලෝ වෙනමම RAM දෙනවා. ඒකට වෙනම OEM වලට හදන RAM කියලා. ඒ වගේ ගාන වැඩි ඒ උනාට ස්පෙસિෆිකේෂන් එක හරියට බලාගත්තොත් අපි ඉතින් උදාහරණයකට ඊයාගේ එක මම දැක්ක බුද්ධික යා කියලා දින්නේ මේ PC 5300667 කියලා නේද? ඔය DDR2 කියන වර්ගයේ RAM එකක්. මේක ඇත්තටම ඔයා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඇත්තටම ලැප්ටොප් එකේ මැක්සිමම් රෑම් කොච්චරක් ගහන්න පුළුවන්ද? එතකොට එක ස්ලොට් එකකට කොච්චරක් රෑම් ගහන්න පුළුවන්ද? එතකොට මේක ඩුවල් චැනල් සපෝට් කරනවද නැද්ද කියන එකයි.
එක ස්ලොට් එකක් ගහන්න පුළුවන් වැඩිම මේ කැපැසිටි එකනේ.
ඔව් කැපැසිටි එක. මොකද සමහර ගොඩක් වෙලා ලැප්ටොප් වල 2GB වගේ ලිමිටේෂන් එකක් තියෙනවා. 1GB විතරයි ගහන්න පුළුවන් එක ස්ලොට් එකකට 1GB ඩුවල් චැනල් ගහන්න පුළුවන්ද බැරිද? එහෙම බලලා ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් රෑම් කියන්නේ කිංග්ස්ටන් වගේ ගන්නවනේ වැලියු රෑම් කියලා ඒගොල්ලෝ ඒවට කියන්නේ. ඒක ගොඩක් මිල අඩුයි.
ඔව්.
වැලියු රෑම් ගමට කිසි ප්‍රශ්න නැහැ. මගේ ලැප්ටොප් එකෙත් මම ගහලා දිනේ වැලියු රෑම් කිංග්ස්ටන් ආගේ.
ඒක මේ ලැප්ටොප් එකේ ස්පෙસિෆිකේෂන් එක බලවනම් හරිනේ.
ඔව් ලැප්ටොප් එකේ ස්පෙસિෆිකේෂන් එක කියන්නේ මෙහෙම රෑම් ටයිප් එක මොකක්ද කියන්නේ ස්පීඩ් එක සහ රෑම් කොච්චරයිද කියන එක විතරයි ඇත්තට මෙතෙන් දිහාට බලන්න ඕනේ. 5667 නම් කිසි ප්‍රශ්න නැහැ. 667 වැලියු රෑම් එකක් අරගත්තොත්
මම දැන් ගානත් අඩුයි ගොඩක්.
රුපියල් 2300ක් වගේ තමයි මට මතකදී 1GB එකක් වෙන්නේ. ඒක නිසා ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනේ නම් ලැප්ටොප් එක එතෙන්ට ගෙනිච්ච නම් කඩේට ඒ වෙලාවේ ඒගොල්ලන්ට කිව්වනම් මේක මට ගහලා චෙක් කරන්න ඕනේ කියලා ඒ වෙලාවේ මෙතන ගහලා බලන්න පුළුවන්.
කලින් දැන් කිංස්ටන් සයිට් එකේ හැම ෆැසිලිටි එකක් තියෙනවද? කියන්නේ ලැප්ටොප් එකේ මොඩල් එක දාලා RAM එක බලන්න?
ඔව් බලන්න පුළුවන්.
බලන්නේ.
ඔව් kingston.com එකට ගියා නම්
ඕනෙම ලැප්ටොප් එකක
ඕනෙම ලැප්ටොප් එකක් නේ ඕනෙම කම්පියුටර් එකේ ස්පෙસિෆිකේෂන් එක ඒගොල්ලන්ගේ තියෙන ගොඩක් වෙලාවට.
ආ. අපි ඒක ලින්ක් එකක් දාමුනේ.
ඔව් ඒකට දාමු පොඩ්ඩික්.
ඊළඟට අපේ ප්‍රශ්නයක් අහලා තිනු නාමල්. ඇත්තටම මෙයා අහලා තින්නේ මේ ඔන්ලයින් මේ සර්වේ කරන සයිට් එකක් තියෙනවා කියලා. ඒක නම කියන්න ඕනේ අපිනේ. එයා දාලා තින ඇත්තටම නම. මේ ඒකෙදි යා ඒකට සේවාව සපයලා එයාට ලැබෙන්න ඕන ගෙවීම කරනවා කියලා වෙබ් බඩුවෙන් පොරොන්දු වුණාලු. ඒත් කියපු දිනවලදී ඒක හම්බුන්නේ නැහැලු. ඊට පස්සේ යා බලලා තිනවා ෆෝරම් වල එහෙම මේ අනිත් අයගේ ෆීඩ්බැක් කොහොමද කියලා. එතෙන්ද යා කියනවා ඒක ගැන ගොඩක් මේ ඍණාත්මක විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ කියලා.
ඒක හැමෝටම ඒක වෙලා තිනවා.
ඔව් මේ ඉතින් ඒකට කරන්න පුළුවන් මොනවද මේ ගැන ඉතින් අවධානය මේ යොමු කළා ඒකට මේ පියවර ගන්න පුළුවන් ආයතන තියෙනවද කියලා තමයි අහලා තියෙන්නේ.
ඔව් ඇත්තටම මේකට ඉතින් ගොඩක් යාට මේ මට නම් කියන්න තියෙන්නේ මේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උත්සාහ කරන එකේ ලොකු වරදක් තමයි මේ ප්‍රතිවිපාක.
ඔව් ඇත්තටම මේ එයා මේ මුලින් කරන්න ඕනේ දේ තමයි පස්සේ කරලා තින්නේ.
කියන්නේ
මේ වගේ දෙයකට දැන් අපි ඇත්තටම කොච්චර හොඳ සේවාවක් වුණත් පොඩ්ඩක් හැකෙන් තමයි මේක බලන්න ඕනේ.
ඔව් මොකද අන්තර්ජාලයෙන්
කියන්නේ උදාහරණ ඕන තරම් තියෙනවනේ අපිට නේ.
තමයි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න එක හරිම පරිස්සම් වෙන්න ඕන තැන 99%ක්ම තියෙන්නේ මේ වගේ ව්‍යාජ අඩවි.
අනිකෝකලට වට රෙජිස්ටර්ඩ් කාලින්ග අපේ පුජ්‍යලික තොරතුරු දෙන්න ඕන නේද?
ඔව් ඔව් හැම දෙයක්ම මේගොල්ලෝ ගන්නවා මෙතන. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. මේක කොච්චර කිව්වත් මිනිස්සු මේක ඉතින් පිළිගන්නේත් නැහැ. මේ අය හිතන් ඉන්නේ අර ආවල් මෙච්චරක් එව්වා කියලා. සමහරලාට යාළුවෝ ඇවිල්ලා බොරු කියනවා. මට මෙච්චරක් හම්බුණා try එකක් දාලා බලන්න කියලා. සමහරලාට යාළුවෝ හදන්නේ අර ඇලව එක කළා යාට හරියනවද කියලා බලන්න.
අනිත් කාලින් ඔය දැන් ඒ සයිට්ස් හදලා තියෙන්නේත් ලේසියෙන් අල්ලගන්න බැරි විදිහට. කිසිම ඒගොල්ලන්ගේ ඩීටේල්ස් දෙන්නේ නැහැ.
ඔව් ඒගොල්ලන්ගේ ඇත්තටම ඕව හොයන්න හොඳම වැඩේ තමයි ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එකක් එක කන්ටැක් ඉන්ෆෝමේෂන් එක ෆෝන් නම්බර් තියෙනවා. මේ දුරකථනයේට අමතුමල් ලබා දීලා බලන්න මෙයා රෙකෝඩින් වලට නම් යන්නේ ගොඩක් වෙලාට මෙයා ව්‍යාජ අඩවි. ඒගොල්ලෝ හොඳට ආන්සර් කරලා එක කෝල් එක මේ කියන්නේ
කතා කරගන්න. මේ දැන් අපි හිතමු දැන් මේ සයිට් එක ගැන විස්තර හොයාගත්තා කියලා. අපිට එහෙම පැමිණිලි කරන්න පුළුවන් දණක් තියෙනවා ආයතනයක.
එහෙමයි පුද්දික මේක ඔපරේට් වෙන රටානුව එක තීරණය වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේව ඇමරිකාවෙන් පිට තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි අඩවිය අඩු ගානේ හෝස්ට් කළවක්වත් තියෙන ඇමරිකාවට අදාළ සර්වර් එක වගේ නා ෆෙඩරල් ට්‍රේඩ් කමිෂන් කියලා ඇමරිකාවේ තියෙන ඇත්තටම මේ වගේ දේවල් රිපෝට් කරන්න පුළුවන් එකක්. මේකට රිපෝට් කරන්න පුළුවන්. ඒකට අපි ලින්ක් එකක් දාමුනේ පුද්දික.
ඔව් ලින්ක් එකක් දාමුනේ.
හැබැයි දැන් මං දන්න තරමින් ඔය වගේ සයිට්ස් හෝස්ට් කරන්නේ එහෙම නීති නැති රටවලදී.
ඔව් ගොඩක් වෙලාට මේ ඇමරිකාවෝ වගේ දේවල් දැන් ගොඩක් අය හෝස්ට් කරන්නේ. හැබැයි මේ මොකද ඕවා ලොකු නීති නැති රටක් බල්ලා ඔය කොහෙද රුසියාව වගේ රටක තමයි ගොඩක් වෙලාට මේ වගේ දාලා තියෙන්නේ.
එතකොට හොයන්න බෑ කොහොමවත්.
හොයන්න කියන්නේ ඒ අය ඉතින් ගොඩක් වෙලාට කරන් දෙන්නේ නැහැ. අපේ අයගේ තියෙන නොසලකිලිමත්කම කියන එක තමයි මට නම් මෙතෙන්දි කියන්න තියෙන්නේ. මොකද සමහර අයට ඒගොල්ලොම මිනිස්සුන්ට සල්ලි ගෙවලා ඒගොල්ලෝ ගැන හොඳ දේවල් ලියවනවා ෆෝරම් වල. මට මෙච්චර අකම්මුණා ඒගොල්ලන්ගේ කට්ටියම ගිහිල්ලා ඇත්තටම මේ බලන් ගියාම මේ එහෙම ඇත්තන හම්බ වෙච්ච කෙනෙක් නෑ. දැන් උදාහරණයක් ගත්තා මේ ලංකාවේ ඒ දවස්වල වුණා මේ පිරමීඩ මහා පරිමාණයෙන් වෙච්ච ඒවා ගොඩක් අය චෙක් කරන් ගිහලා මෙන්න මේ මට හම්බ වෙච්ච චෙක් එක මේ මට සල්ලි හම්බුණා කියලා. ඇත්තනම් මේක මාකටිං වගේ වුණේ. මොකද මේ සමාගමෙන් අර අයට මේ වගේ දේවල් දීලා ලැප්ටොප් දීලා මේක ප්‍රොමෝට් කරන්න මේවා කරා. ඉතින් මේවට මුලාට ඇටිච්ච මිනිස්සු වට සල්ලි දීලා අන්තිමට අමාරු වෙටනවා.
ඒක තමයි.
ඉතින් ඕක තමයි මේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න යනවා නම් ආයි කියන්න දින පැහැදිලිවම ඒක ගොඩක් වෙලාට අමාරුයි. තමන් data entry operate කරලා කියයි නැත්තම් ඇඩ් ක්ලික් කරන්න කියයි, දවසට මේල් පහක් බලන්න කියයි, මේල් යවන්න කියයි, මේ වගේ ගොඩාක් තියෙනවා. 99.99%ක්ම මේ කියන්නේ තමන්ව වංචනික ලෙස තමන්ව.
මේව පටන් ගන්න කලින් මේ පොඩ්ඩක් හොයලා බලන්න, ෆෝරම් වල බ්ලොග් වල මොනව ලියලා තියෙනවා
පොඩ්ඩක් බලන්න.
ඒ වගේම අනිත් අය කියන දේවල් බලුවනම් හිතා ගන්න පුළුවන් නේ සයිට් එකේ
මොනවද කියලා. මට නම් දෙන දේ උපදෙස් ඒ වලට නොයා ඉන්න එක තමයි හොඳම වෙන්නේ.
හොඳයි වැඩර ඒ තිල්න එක දවසක් කිව්වා ගනේ තිල්න. ඌට වඩා සල්ලි හොයන්න ක්‍රම තියෙනවා අන්තර්ජාලේ නේද? ෆ්‍රීලැන්සින් වගේ දේවල් කරලා. ඉතින් ඒකට තමයි වෙබ් ඩිසයින්
කරන්නේ. මොකක් හරි සේවාවක් සපයලා ඒකට මුදල් ලබා ගන්න.
මුදල් ලබා ගන්න පුළුවන්.
ඉන්ටර්නෙට් එකෙන් ඉතින් අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රයෝජනය හුඟක් ඕන දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන් නේ කාලෙක.
ඔව් ඒක තමයි.
තනියෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙබ් ඩිසයින්. හරිය ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් වුණත්.
ඔව්.
ඉන්ටර්නෙට් එකේ ඕන තරම් රිසෝර්සස් තියෙනවා. ඒව ඉගෙනගෙන ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඊට පස්සේ.
ඔව්. ගොඩක් වෙලාවට මේ අන්තර්ජාලය මුදල් හොයනවා කියලා කරන්නේ අනිත් මිනිස්සුන්ට ගන්න කරදර තමයි. මාත් දන්නා ඉන්නවා මට හැමදාම ඉතින් මේ මිනිස්සු ඒමින් මගේ අපේ ඊමේල් දාලා අරගෙන රුපියල් 500ක් දෙනවා මේකෙන් 300ක් දෙනවා මේ ලින්ක් එකට යන්න කියනවා. මේ මිනිස්සු කොච්චර කතා කරලා මේ පැහැදිලි කරත් ඉතින් තේරුම් ගන්නෙත් නැහැ.
ඊළඟට අපේ නාමල්ම තමයි තව ප්‍රශ්නයක් අහලා දිනවා. එයා ළඟ Nokia මොබයිල් ෆෝන් එකක් තියෙනවලු. ඒක ඔන් කරාම not enough memory and update cancel කියලා මැසේජ් එකක් එනවලු. අගෙන ෆෝන් මෙමරි එකේ එක්ස්ටර්නල් මෙමරි එකේ ස්පේස් එක තියෙනවා කියලා ඇති වෙන්නේ.
යා මාදිලිය මොඩල් එක කියලා
තියෙනවා. ඔව් ඇත්තටම මොඩල් ඒක තමයි අඩුපාඩුව තියෙන්නේ. ඒකේ මේ නාමල් ඊළඟ සැරේ ඒ කියන්නේ අපිට මේල් එකක් දාන්න තව මොකද්ද තියෙන මේ
ෆෝන් මොඩල් එක. හැබැයි ඔයගේ errors එන්නේ බුද්ධික මේක firmware එක upset වුණාම. හොඳම වැඩේ තමයි ඕක දැන් ඇත්තටම Nokia අලුත් මාදිලිය ෆෝන් එකක් නම් එයාට තනියම flash කරගන්න පුළුවන් මේක update කරගන්න පුළුවන්.
Nokia site එකේ තියෙන firmware
එක. Nokia suite එක install කරලා ඒකේ software update කියලා option එකක් තියෙනවා.
firmware update යන්නේ.
ඔව් firmware එක එකකින් update කරන්න පුළුවන්. බැරිම නම් repair කරන තැනකට ගිහලා කොහොමද flash කරලා දෙන්න කියලා.
මම දැනගන කලින් මේ ගොඩක් ෆෝන් වල ෆර්ම්වෙයා හින්දා එහෙම එනවනේ හිතා ගන්න බැරි.
මොකද මොන හරි එකක් ඉන්ස්ටෝල් කරන්න කියලා බාගෙට මොන හරි වුණා නම් පස්සේ ඒක සැරේ සැරේට try කරනවා. ඒක තමයි ඉතින් ගොඩක් වෙලාට ඔය එන්න පුළුවන් ගැටලුව.
ඒ Nokia ෆර්ම්වෙයා මේ software එක download කරන්න තියෙන තැන site එකට බය කරනවා නේද? ඒක current ගියොත් එහෙම
හරි damage UPS එකක් වගේ එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ firmware upgrade එක වෙලාවෙදී මේ විදුලි විසන්දි වුණොත් හොඳ නැහැ.
ඔය වගේ දෙයක් මට වුණා ඒක ඒ කාලේ මේ BIOS එක අප්ඩේට් කරන්න ගිහිල්ලා. මගදී කරන්ට් එක ගියා.
ඇත්තටම මේ ගොඩක් දෙනෙක් බය වෙන මේ firmware දානවා කිව්වහම ඒකමද ඉච්චර කියන්නේ. බය වෙන දෙයක් නෙමෙයි. හැබැයි දාන්න කලින් මම දැන් ෆෝන් එක ඔන් වෙලා වැඩ කරන තත්ති තියෙනවා නම් බෑකප් කරගන්න මතක තියාගන්න.
බය වෙනවා කිව්ව අපේ මේ Skype එකට කතා කරලා කතා නොකර ඉන්නෙත් ඒ වගේ බය වෙච්ච කට්ටියක් දන්නේ.
මන්න හිතන්නේ අපි දාලා තියෙන ගෑල් ළමයි ප්‍රශ්න. ඒක නිසා මේ ඇත්තට බයන්න දැන උත්සාහ කරලා බල.
ඔව් නාමල් අපිට ෆෝන් එකේ මොඩල් එක කිව්වොත් තව ටිකක් උදව් කරන්න පුළුවන්.
උදව් කරන්න පුළුවන්. ඔව්.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ හරිඳු කියලා කෙනෙක්. එයා කියනවා එයා Windows ගොඩක්කල් භාවිතා කරපු කෙනෙක් කියලා. ඒ වගේම එයා Linux distribution try කරාලු ටිකක් OpenSUSE 11.1 ඒ වගේ දේවල් එයා try කරලා බැලුවලු. එයා කියනවා ජනප්‍රිය ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් මොනවද? කියන්නේ අලුත් කෙනෙකුට පටන් ගන්න පුළුවන් මොනවද කියලා මේ එයා අහනවා. කියන්නේ අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් මොනවද කියලා.
ඔව් මෙහෙමයි. එයා ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් දෙයක් ගැන කතා කරලා තිබ්බ. KDE සයිනෝම් තමයි ගොඩක් මේ ප්‍රචලිත කියලා. ඇත්තටම ඔව් ඒ දෙක තමයි ගොඩක්ම ප්‍රචලිත. සාමාන්‍ය Windows ගොඩක් පාවිච්චි කරපු කෙනෙක් නම් ඉස්සෙල්ලම ලිනක්ස් වලට මාරු වෙනවා නම් මම නම් කියන්නේ Ubuntu ලගේ KDE desktop එකේ වෙන version එකක් තියෙනවා Kubuntu කියලා. ඒක ගොඩක් Windows වලට සමානයි. start menu තියෙනවා. තව ගොඩක් Gnome UI KDE අතර තියෙන ලොකු වෙනස්කමක් තමයි Gnome වලදී system configuration tools කියන ගොඩක් අඩුයි. ඉතින් KDE වල මේක ගොඩක් දුරට තියෙනවා. එයා ගොඩක් options තියෙනවා. ඒවා change කරගන්න පුළුවන්. මොකද ඇත්තටම shell එකට යන්න නැතුව edit file edit කරන්න නැතුව ගොඩක් දේවල් KDE වල ඉඳන්ම කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මම නම් recommend කරන්නේ KDE වලට යන්න. KDE lazy කියලා. හැබැයි KDE පොඩ්ඩක් අහුල් වෙලා දිනා මේ KDE අලුත්ම 4x releases වලදී KDE ගොඩක් පසු බැහැලා තියෙනවා මිනිස්සු. ඇත්තටම KDE වලට බයිනවා. ඒක නිසා මේ Danishka මේ මොනවාද ඕවට දෙන්න පුළුවන් උපදෙස් මේක ගැන දනිෂ්ක?
ඇත්තටම ගොඩක් කට්ටිය තමයි මං හිතන්නේ අර මේ Windows පැත්තේ ඉඳලා ඉද්දි පහසු KDE තමයි. නමුත් අර දැන් මේ පාර 4 කලින් කිව්වා වගේ අර මේ KDE 4X releases වලදී පොඩ්ඩක් සමහරුත් අර මේ කියන්නේ home directory එක කොහෙද තියෙන්නේ ඒ වගේ එක පාරට හොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් අර menu එක හරහා මෙනු එක ඇත්තටම ගොඩක් වෙලාට Windows users ලට මේ ගොඩක් සමානකමක් තියෙන මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාට බලන්නේ මේ machine එකට log වෙච්ච ගමන් start programs ඒ විදිහට යන්න. ඉතින් KDE වල ඇත්තටම සකසලා තියෙන මේ විදිහට දැන් norm එකේ නා තියෙන්නේ application places systems කියලා. ඉතින් KDE මත රඳා පවතින ඒ කියන්නේ ඕපන් සුස්සේ ඒ වගේ කියන්නේ ඕපන් සුස්සේල කෙලිම කියන්නේ KDE තමයි ඩිෆෝල්ට් ඩෙස්ක්ටොප් එක. ඊළඟට Kubuntu වල එනවා දැන් Fedora නම් අපි ඒ කියන්නේ ඩිෆෝල්ට් එන්නේ norm එක. ඉතින් අර ඕපන් සුස්සේ වගේ එකට යනවනම් ගොඩක් වෙලාට කෙනෙකුට තේරෙයි ඒක දාපු ගමම ගොඩක් මේ Windows වගේ කියලා. ඉතින් මේ මම හිතන්නේ අර ගැටලුව තියෙන ඉතින් ගාලින්ග කිව් එක මේ මොකද විජ කොඩක් වෙනස්කම් ටිකක් තියෙනවා.
ඔව්. මලින්ත ඉන්නවද අපිත් එක්ක? මලින්ත?
ඔව් ඉන්නවා.
මේ මින් ගැන හැම මොකද කියන බලා මලින්ත. Windows වලට සමානද?
නෑ ලේසිද? ඇත්තටම Genome එන්නේ desktop එන්නවා.
Genome එක නේද? ඔව්.
ඔව්. හැබැයි මේකේ මේ Mintල version එකක් තියෙනවා community edition එකක් කියලා KDN එකක් නේද මලින්ත?
ඔව්.
හැබැයි ඒගොල්ලෝ ටික පසුබස්සෙන් තමයි ඉන්නේ බුන්දුත් එක්ක බලනකොට නේද? ඔව් ඒක තමයි කියන්න තියෙන බුද්ධික. හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් Ubuntu වගේ distribution එකකට යනනම් හොඳයි. මොකද ගොඩක් support වගේ දේවල් web එකෙත් ගොඩක් වැඩිපුර තියෙනවා Ubuntu වගේ distributions වලට. අනික package installer වුණත් අග්ගාලා එහෙමෙන් හොයලා බලලා ගන්න ලේසි වෙයි කියලා මට හිතෙනවා.
මමත් මේ මුලින්ම install කරේ Linux කියලා එකකට Ubuntu තමයි. මම නම් හිතන්නේ හොඳයි මේ Windows කරවගෙනට මොන හරි හොයලා හරි තේරුම් ගන්න
ඕන. දැන් අපි සිංහල බ්ලොග් කරන කට්ටියකින් උනත් අහලා දැනගන්න පුළුවන්. මොකද හුඟක් කට්ටිය Ubuntu use කරන මහින්ද.
ඔව්. ඇත්තටම මේ Tamanට ඉතින් උත්සාහ කරලා බලන live CD එකක් දාලා මොකද ඔය දැන් Ubuntu Ubuntu දෙකම live CDs එනවා. live CD එකක් දාලා පාවිච්චි කරලා බලන්න පුළුවන් කොහමද කොයි එකද Tamanට හොඳ කියලා.
ඔව්. කලින් මේ අලුත් දැන් distribution එකක් ආවම මාත් කරන් ඩවුන්ලෝඩ් කරලා දානවා. ඇත්තටම VM එක දාන්න.
VM තමයි
දාලා දවසක් විතර බලලා ඊට පස්සේ ලොග් වෙන්න බැරි වෙනවා. කියන්නේ ටික දවසක් යනකොට. ඔව් තමයි වෙන්නේ. ඔව් ඒ කියන්නේ Windows වල VM එකක දානවා.
ඔව්.
දාලා ටික දවසක් ඕක දවස් අධ්‍යාය බල බල ඉඳලා ඊට පස්සේ ඉතින් ඒක අමතක වෙලා යනවා. ඊළඟ version එකේනකොට තමයි මතක්
වෙන්නේ.
ඔව් එහෙම එකක් තියෙනවා.
මේ මම මට නම් උනේ ඇත්තටම මේ මගේ ලැප්ටොප් එකේ ඇත්තටම Kubuntu දාලා තිබ්බා. මගේ Wi-Fi එකත් එක්ක අරියාදු කරන හින්දා මට ඕක ටිකක් එන්න පසු බහැලා තිබිලා දැන් මේ Windows 7 ආවනේ. ඒ නිසා
මටත් Ubuntu වල මේ මට අයින් කරන්න උනේ Wi-Fi ප්‍රශ්නේ තමයි. මොකද ඒක හරි මේ කියන්නේ ලේසියෙන් කරගන්න අමාරුයි drivers නේ.
ඔව් drivers කියන්නේ මගේ තියෙන කාඩ් එකට තාමත් හරි විසඳුමක් නැහැ. මොකද මේ දැන් ගොඩක් අයට ගැටලු තියෙනවා හැමෝම එක එක දේවල් කරන්න කියලා දෙන ඉතින් මට ওই ටික් කර කර ඉන්න වෙලරඩා Windows එක boot කරන් වැඩේ කරන එක ලේසි කියලා හිතනවා.
Wi-Fi card එක manufacture කරපු site එකට ගියාම කියන්නේ
ඒගොල්ලෝ
අර Windows drivers වල තියෙන ඒ වර්ගනේ emulate කරන්න විදිහක් ඒක ටික
ඔව් mad drive වලින් ඔව් ඒක තමයි. ඒක ටිකක් තේරුමක් නැහැ කියලාද. හැබැයි දැන් අලුත්ම මේ Kubuntu ආපු 810 එකේ නම් මේ පොඩි පැච් දෙක තුනක් දාලා kernel එකේ අප්ඩේට් එකක් දැම්මම නම් වැඩ කරා. ඒත් අර Windows 7 ආපු ඉන්න මට ඉතින් Kubuntu වලට පොඩ්ඩකට සමු දෙන්න උනා. හැබැයි තාමත් USB hard එකක් නම් තියෙනවා. හදිස්සියක් කරලා වැඩක් කරන්න උනා. ඒකෙන් ගහලා boot කරන්න. ඊළඟ ප්‍රශ්නේ.
ඔව් ඊළඟ ප්‍රශ්නේ චතුරික තමයි අහලා තින්නේ. එයාලා දිනන මේ Word document එකක් PDF කරන්න කොහොමද කියලා. ඒ වගේම PDF එකක් print කරන්න බැරි වෙන block කරලා තියෙනවා නම් ඒකේ print out එකක් ගන්න කොහමද? ඒ වගේම එහෙම block කරන්න කොහමද කියලා තාලා තිනවා. PDF වල තියෙන වාසි මොනවද කියලා.
ඔව්. ඕකේ
තියෙන අන්තිම ප්‍රශ්නේ පටන් ගත්තා.
අපි අන්තිම ප්‍රශ්නේ පටන් ගමු. PDF වල තියෙන වාසි මොනවද බුද්ධි?
එතන ගාලින්ග මේ මට නම් දැන්න වාසිය තමයි මේ ඒක කියන්නේ දැන් edit කරන්න බැරි වෙන්න තියෙන එක.
අනිත් එක size එකෙත් වෙනසක්
තියෙනවා. ඔව් size එකෙත් වෙනසක්
තියෙනවා. load වෙනවා.
ඔව්. ඒ වගේම මේ දැන් අපි word වල හරි වෙන word processing software එක type කරන එකක් PDF කරාට පස්සේ නිකන් අර බලනකොට 아무තු තියනව නේද
වෙනස. අනිත් එක තියෙන දැන් word
අනිත් එක ඕක මේ formatting ප්‍රශ්නයක් නෑ නේද බුද්ධික. කොයි PDF version එකේ බැලුවත් ඒක ඒ විදිහටම පේන නැති
word වල font zone නෑ.
Font zone නෑ. හැබැයි සිංහල කරොත් නම් font වල පොඩි ගැටලුවක්
එන්නේ. ඔව් font embed කරන්න වෙනවා.
Speed එක මේ පිළිබඳ තියෙන ඉතින් අර word කියන්නේ මේ word processing software ගන්න. ඒක වෙලා යන open වෙන අර read එකක් විතරයි.
ඔව් printable format එකෙන් තමයි PDF කියලා කියන්නේ. ඒ PDF convert කරන්න නම් ගොඩක් free tools තියෙනවා. දැනට ලේසිම එකක් මම දන්නවා Qt PDF කියලා එකක්. ඒක free එකක්. ඒ ඇත්තටම මේක හරි ලේසි ඉන්ස්ටෝල් කරාම කම්පියුටර් එක ඉන්ස්ටෝල් කරලා ප්‍රින්ටර් එකක් වගේ සොෆ්ට්වෙයාර් එකක්. එයාට කරන් තියෙන්නේ වර්ඩ් වලින් ප්‍රින්ට් කරන්න.
ඕපන් ඔෆිස් වලින් පුළුවන් නේද කරන්නට?
ඔව් ඕපන් ඔෆිස් පාවිච්චි කරන නම් කෙලිම කරන්න පුළුවන් නේද? සේව් කරනකොට PDF
එකට Google Docs වලින්
Google Docs වලින් කරනවට ඒ
කියන්නේ Google Docs online web services වල තියෙන්නේ මේ PDF වලට සේව් කරන්න පුළුවන්.
ඔව් PDF වගේ ගාලින්ගේ මේ වෙබ්සයිට් එකේමත් තියෙනවානේ.
ඔව් PDF
අපිට දෙන්න තියෙන
ලින්ක් එක. Word document එක upload කරාම
PDF කරනවට ලෑ.
PDF කරලා email කරනවා. ඒ වගේ site තියෙනවා. ඒ මම මේ ළඟදි තව site එකක් දැක්ක ගාලින්ගේ. ඒකෙදි අපි URL එක දෙන්නා මේ site එක එහෙම PDF කරලා දෙනවා.
දනිෂ්ක
ඒ වගේම ගාලින්ගේ මේ add-on එකක් එහෙම නේද ගාලින්ගේ?
ඔව් පැහැදිලි දනිෂ්ක.
හරි මේ ළඟදී මේ මම දැක කවුද කියලා දුන්න මේ ඇඩ්-ඔන් එකකුත් තියෙනවා කියලා. කියන්නේ සයිට් එක මෙහෙම මේ PDF කන්වර්ට් කරගන්න පුළුවන් එකක්. මට මතක නැහැ කියන්නේ සිංහල බ්ලොගර්ස් එකේ හැරි කොහේ හරි තැනකදී කියවුණා වගේ මේ ඇඩ්-ඔන් එකකුත් තියෙනවා කියලා. මේ සමහර වෙලාවට
ඒක ජූම්ලා වගේ තියෙනවා නේද එහෙම ඇඩ්-ඔන් එක.
ඒ කියන්නේ මේ කියන්නේ PDF සමහරව හොයන්න පුළුවන් මොකක්ද කියලා. මේ PDF කියන අකුරු තුන ඉන්නේ portable document format කියන එක තමයි මේ PDF කියලා මේ කෙටි කරලා හඳුන්වන්නේ.
ඔව් අනිකෝ ඒ PDF
එක Adobe ලගේ ඉස්සර තිබ්බේ. දැන් ඒක ඕපන් කරලා තින්නේ.
එකක් තියෙන්නේ මේ අනිත් එක තමයි පොඩ්ඩක් mobile devices වල උනත් PDF readers ගොඩක් තියෙන. එතකොට document එක PDF කරගත්තොත් ඒකෙන් කියවන්න පුළුවන්.
ඔව් ඒක Adobe site එකේම දෙන Adobe Distiller කියලා.
ඔව් ඇත්තටම Adobe ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මෙයා මේ read only කරන එක සහ edit කරන්න බැරි වෙන print out ගන්න බැරි වෙන කන්නේ ගන්න ගොඩක් වෙලාවට වට Acrobat Writer කියන මුළු ඒක ඇත්තටම මේ proprietary software එකක්. ඒක ගත්තොත්
තමයි
distiller කියලා එන එක. ඒක ඇත්තටම ඒක ගත්තොත් විතරයි මේ වගේ options ටික තියෙන්නේ. editable regions ඕන නම් කියන්න පුළුවන් මේවා තමයි edit කරන්න පුළුවන්. ඇත්තටම මේ text input කරන විදිහට උනා PDF හදන්න පුළුවන් බුද්ධික. ඉතින් ඒක නිසා ඒක නම් ඒ මුදුකාංගේ මිලදී ගන්න එනවා. මේ වගේ open source මොන හරි තියෙනවද ඒකට? දනිෂ්ක දන්නවද එහෙම මොන හරි තියෙනවද කියලා?
මම PDF writers නම් ඒකල්ල නෑ දෙක මේ කාලින් ඒ කියන්නේ සාමාන්‍යයෙන්
ඕපන්
ඔෆිස් වලින් ලයික් කළා.
ඕ ඒක තමයි
මම හිතන්නේ මේ ෆීචර්ස් ටික
මේ මෙයා දැක්කොනම් මේ මම කලින් වැඩ කරපු සමාගමේ ඒගොල්ලෝ අපිට දුන්න මේ ડોකියුමන්ට්ස් වගේ ඒ කියන්නේ මේ රෙස්ට්‍රික් කරලා තිබුණේ කොපි මේ ඒ කියන්නේ print කරන්න පුළුවන් ඒ වුණාට text එක copy කරන්න බැරි විදියට ඒ වුණාට මේ මට ළඟකදී අර මේ linux වල නිකන් normal document view එකේ බලද්දී මේ text එක copy කරන්න පුළුවන් කමක් ඇති වුණා හැබැයි
ඔය ස්ටෑන්ඩර්ඩයිස් රීඩර්ස් වලින් බලනකොට තමයි ඔය ගැටලු එන්නේ. අන්නොන් ස්ටෑන්ඩර්ඩ් ඇප්ලිකේෂන්ස් වලින් එහෙමෙන් ඕපන් කරද්දී සමහරලාට ඒ රිස්ට්‍රික්ෂන්ස් නැති වෙනවා. හැබැයි මේ Adobe Acrobat රීඩර් එකෙන් ඕපන් කරොත් එහෙම ඕක print කරන්න බෑ. print කරන්න මොකක්ද කරන්න කියලා අහලා තිබ්බ. ඇත්තනම කරන්න දෙයක් නැහැ නේ බුද්ධික. ඒක රිස්ට්‍රික්ෂන් ඒ දාලා තියෙනකොට.
එහෙමනම් අමාරුයි නේ කරන්න.
කාලෙක දැන් Acrobat රීඩ් එක ගත්තාම ඒක ටිකක් heavy නේද සැහෙන්න. PDF read කරනවා කියවම මේ
ඔව් ඒක මේ fast වෙන්නේ අර සමහර අය කියනවා Acrobat read එක fast කියලා. ඒ fast වෙන්නේ startup වලදී automatically Acrobat read එක background එකේ run වෙනවා. එතකොට fast.
ඔව් ඇත්තටම හැබැයි මාත් පෞද්ගලිකව Acrobat මේ read තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මට නම් එච්චර ගැටලුවක් තේරිලා නැහැ.
අය කාලෙකට ඉතින් හොඳ machine එකක් ඇති ඒක.
අනේ නෑ මේ වගේ තියෙන machine එක මේ පේනවනේ මේ තියෙන කතාව
තියෙන්නේ. කලින් මම බහුවිද සල භාවිච්චි කරා. ඒකේ නම මත විදියට සුමාත්‍රා හරි මක් කරේ ඒ වගේ මේ මට ඒ වගේ තමයි මතක. මේ ඒකේ පෝටබල් ඇප් එකක් තියෙනවා. මේ ෆ්ලෑෂ් එකට ඉන්ස්ටෝල් කරගෙන යන්න පුළුවන්. එහෙම මේ PDF reader එකක්. ඒක හොඳට වැඩ කරාද?
ඔව් නැත්තම් දැන් Acrobat reader එක දාන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා
ඩවුන්ලෝඩ් කරන්න. Windows Vista එක මේ Microsoft සමාගමේ මේ දෙන්න ගිය Acrobat view එක පොඩි නීතිමය ගැටලු ටිකක් ඇහිලා ඔක කෙලින්ම
ආයෙ මට අනිත් එක මතකුනේ. දැන් ඔය බ්ලොක් කරලා තියෙන PDF තියෙනවනේ. ඒක පොඩ්ඩක් Google Docs වලට අප්ලෝඩ් කරලා බලුවනම් සමහර වෙලාවට
සමහරලාට වැඩ කරන්න පුළුවන්. හැබැයි
ඇත්තයිද ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තමයි print කරන්නේ.
ඔව් ස්ක්‍රීන් print එකක් ගහලා print කරනවා. අපි පොඩ්ඩක් හොයලා බලමුනේ බුද්ධිගේ එහෙම මොන
හරි. ඔව් ඒක හොයලා බලලා
මේ හැබැයි print
මේ post එක දානකොට දාමු නේ
link කරන්න බැරි වුණත් පොඩ්ඩක් හොයලා බලන්න text එක copy and paste කරන්න පුළුවන්ද කියලා නේද?
ඔව්
එහෙම උනත් word එක paste කරලා print කරයි.
ඒක මේ කියන්නේ ඔප්ෂන් දෙකක් නේද? දැන් මගේ එකේ තිබුණේ කලින් ගැටලුව මේ ඒකල print කරන්න දුන්නා. ඒ කියන්නේ watermark එකක් එක්ක username එකක් කොහොම වැදිච්චින්ද print කරන්න දෙනවා. හැබැයි text එක copy කරන්න දෙන්නේ නැහැ. ඒක තිබුණේ. හැබැයි ළඟකදී මම ආයේ මේ document view එකේ බලද්දී මේ text එක copy කරගන්න chance එක හම්බුණා ඉතින්. මේ එතන හැබැයි restrict කරලා තිබුණේ මේ copy කරන්න විතරයි. ඒ කියන්නේ බලන්න ඒ කියන්නේ sorry මේ print කරන්න හැකියාව දීලා තිබුණා.
ඊළඟ ප්‍රශ්නයට යන් අපි.
ඊළඟට අපි කතා කරමු කාලින් මේ අපේ ප්‍රවීණ ඉන්ද්‍රනාම අහලා දෙන ප්‍රශ්නයක් නෙමෙයි, ඇත්තටම නිකන් අදහසක්. මේ එයා කියලා දින මේ දවස්වල මේ ඡන්දේ දිනවන්නේ. ඉතින් ඡන්දේ නිසා මේ ස්පෑම් වෙනවා කියලා හරියට නේ ඊමේල් වලින්.
ඡන්දේ නිසා මේ ස්පෑම් දිනන ඡන්දීලන කට්ටියක් දැන්
ඉන්ටර්නෙට් එකට ස්පෑම් කරන මේ දවස්වල කට්ටිය.
නෑ දැන් ඒගොල්ලෝ
බට ලයික් කරන
ගොඩ
පේන්න බෑ.
ඔක්කොම ස්පෑම් කරලා ගොඩක් අය තාප්ප වලින් අයින් වෙලා දැන් ඉන්ටර්නෙට් වලට ඇවිල්ලා මං හිතන්නේ.
මේ වැඩේ දින ගාලින් දැන් නිකන් ස්පෑම් වෙනකොට අපි ඕක එච්චරම සැලකිලිමත් වෙන්නේ නැහැ. ඕක ඉග්නෝ කරලා දානවා. දැන් ඡන්දේක දැන් අපි පේනවනේ පෝස්ටර් වලත් ඉන්න මේ කට්ටිය. ඒගොල්ලෝ මේ ස්පෑම් කරන්න ගත්තට පස්සේ
වැඩිපුරට
අද වෙනව නේද?
ඒ කියන්නේ
අඳුරන කට්ටිය අනිත් එක දැන් මේ රටේ මොන හරි පාලනයකට යන්න හදන කට්ටියනේ. ඒගොල්ලෝ වැඩි වැඩ කරනකොට නේ.
මෙහෙම ඉතින් එතකොට කරන් තියෙන තමන්ගේ හඬ පෙන්වන්න ඕනේ ද රිප්ලයි කරන්න ඕ වගේ කට්ටියට අපි ඡන්දේ දෙන්නේ
නැහැ. මේ මම හිතන්නේ මේ ඔය ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන එක වැඩි උනේ දේශපාලඥයෝ ඔබාමා නිසා. ඔබාමා තමයි වැඩිපුරම මම දන්න තරමින්
ඉන්ටර්නෙට් පාවිච්චි කරේ. ඔබාමා බ්ලැක්බෙරි එකේ ප්‍රශ්නකුත් ඔබාමාට තියෙනවා නේද? මොකද ඇමරිකන් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි ගැටලුවක් තියෙන නිසා මේ ඔබාමා ඉන්ටර්නෙට්
හැම එකක් තියෙන
එහෙම ප්‍රශ්නයක් කතාවක් මම අහගෙන ඉතින් බැරිදක් දැන්නේ.
ඒ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ.
ඔයගොල්ලන් සිකියුරිටි ප්‍රශ්න නිසා ඊමේල් අරෝ මේවා මොබයිල් එකෙන් බෑ කියලා ඒගොල්ලන් ඒ වගේ ප්‍රශ්න.
හැබැයි අර ට්විටර් අප්ඩේට් එක නම් කරන්නේ ඔබාමා වෙන්නේ තියර.
මේ ඒකම ගාලින් මේ මේ ස්පෑම් ගැන කතා කරනකොට මේ මොනවද කරන්න පුළුවන් ඇත්තට මේක.
ඕකේ
දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඕක ගොඩක් වෙලාවට මේ මේ ඊමේල් මේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් කරන ඒජන්සි තමයි මේක කරන්නේ අරගෙන. ඒගොල්ලෝ කීයක් හරි අරගෙන අපේ කට්ටිය ඔය ඇත්තටම නිකන් ගොන හටන්දල ඊමේල් ටිකක් එකතු කරගන්නවනේ ඇඩ්‍රස් ටික.
අපේ කට්ටිය ඉතින් දෙන එක තමයි මුලින්ම ගන්න හරද? මම නම් කියන්නේ මෙහෙම ඔය මේල් එකක් ආපු ගමන් දෙකක් කරන්න පුළුවන්. ඔයගෙ ආවම කෙලින්ම රිප්ලයි එකක් දාලා බනින්න. අංක දෙක තමයි Google හරි Yahoo හරි MSN හරි පාවිච්චි කරන මේල් එක සිලෙක්ට් කරලා ස්පෑම් කියලා ක්ලික් කරන්න. එච්චරයි කරන්න ඕනේ. ඇත්තනම් මේක 10 15 දිනක් මේක කරාට පස්සේ මේ මේල් එක ඔටෝමැටිකලි ස්පෑම් වෙනවා.
ඒකම මේ මේක දැන් RBL එකට සබ්මිට් කරන්නත් පුළුවන් නේද?
ඔව්. ඇත්තට ස්පෑම් කොප් කියලා සමාගමක් තියෙනවා. ඒගොල්ලෝ ඇත්තට මේ ස්පෑම් මේ රිපෝටිං ටූල් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. මේක රෙජිස්ටර් වෙලා ඔයගලන්ට පුළුවන් රිපෝට් කරන්න. අපි ඒකටත් ලින්ක් එකක් දාමු නේ බුද්ධික.
ඔව් දාමු ලින්ක්
එක. ඔව්.
මේ බුද්ධික මේ ස්පෑම් කිව්වහම ඊයේ පෙරේදා අපිට වුණා ප්‍රශ්නය මේ මලින්තරත් මලින්ත අහගෙන නේද ඉන්නේ?
ඔව්.
මලින්ත වලටත් ආව නේද ඒක මේ ලඟකදී මේ ඊයේ පෙරේදා මේල් එකක් මේ ඉතින් ඒකේ අපේ දන් හිතවත්තු කිහිපදෙක් මේ හිටියා මලින්තගේ ඊමේල් එකේ ඔක්කොම දාලා තිබ්බ ටූ එකට. පස්සේ මම කරන්නේ මේ දැන් ඒක කියලා තිබ්බේ තව අයට රිප්ලයි මේ ෆෝවර්ඩ් කරන්න කියලා. ඉතින් මේ යාළුවන්ට එහෙම මේ තරා කෙනෙක්ගේ මොකද ඒකට ප්‍රචාරයක් දෙන්න ඕනේ නැති හින්දා මම නම කියන්නේ මේ අලුතෙන් ආපු කෙනෙක් මේ ඉතින් ඒකට මම අනිත් අයගේ ඊමේල් ඒක තිබ්බ අයට ආයේ ඊමේල්ස් ඔක්කොම BCC එකට දාලා ඒගොල්ලන්ට මේල් එකක් දැම්මා කරුණාකරලා යවන්න එපා මේක මෙතනින් යන්න මොකද අර 2 එකේද දැන් අපි හැමෝගෙම ඇඩ්‍රස් තියෙන හින්දා ඒගොල්ලෝ කෙනෙක් හරි ෆෝවර්ඩ් කරොත් අපි හැමෝගෙම ඇඩ්‍රස් තවත් අයට යනවා ඒ හින්දා ඉතින් හැමෝටම මම BCC කරලා යවුවා ඉතින් ඊට පස්සේ මේ අර මේ මුලින් ඒවපෙ කෙනා ආයේ තර්ජනාත්මක වේවන මේ මේ මම එවලා තියෙන ස්පෑම් මෑන් නෙමෙයි කියලා එයා මේ ඒක අර ප්‍රූව් කරන්න හදන යාගේ ස්පෑම් මෑන් නෙමෙයි කියලා. මේ හැබැයි එකම කියන සතුටුයි මේ ගොඩක් ඒ කියන්නේ සමහරව මේ ප්‍රචාර දක්වලා තිබ්බා මේ දැනුවත් කලාට ස්තුතියි එහෙම කියලා. ඉතින් මේක තේන්නේ තව දෙයක් තමයි අර කියන්නේ මේ මිනිස්සු ස්පෑම් කර කර ඒගොල්ලෝ ඔප්පු කරන්න හදනවා ඒගොල්ලෝ තර්ක කරන ඒගොල්ලෝ ස්පෑම් කරන්නේ නැහැයි කියලා.
ඔය ඉතින් ඔයගේ එකක් Gmail එකක් වගේ නම් පාවිච්චි කරලා දෙන්නේ කිසිම කරදරයක් නැහැ. Gmail එකේ තියෙන abuse reporting කියලා. ඊළඟ දෙන්නේ report කරන්න email account එකෙන් කරලා දාන.
ඔව් මම හිතන්නේ අපි
මේ
වගේ උදව්වක් කරලා මේ දවස්වල තව එන mail ජාතියක් තමයි දැන් මේ security ගැන හැමෝම අවධානයෙන් ඉන්න හින්දා මේ එනෝ නේද මේ වගේ ගෑස් ප්‍රහාර එනවා ඔහොම කියලා.
ඇත්තටම
මේ original mail එක බැලුවට පස්සේ ඒකේ නම් තියෙන ඒවා address තියෙන ඒවා බැලුවාම ඒවා මේ අදාළ දේවල් නෙමෙයිනේ කාගේ හරි බොරු මොකක් හරි දාලා ඒ වගේ එනවා කට්ටිය බලපුවම යවනවා ඉතින් ඕක.
ඔව් ඇත්තටම මේ කියන්නේ බොරු ප්‍රචාර කරන එක දැන් මේ ගොඩක් ඊමේල් වල විනෝදාංශ කරගත්ත කට්ටියක් තියෙනවා. මේ වගේ ගහලා ඒවනවා
කට්ටිය. මම දකින්න අවුරුදු දෙකකට කලින් ආපු බොරු ප්‍රචාරෙම ආය අවුරුදු ආයි මේ දවස්වල ආයි පරක්
එනවා. ඔව් ගොඩක් කෙනා තමයි මේ කම්පියුටර් එකේ අලුත්ම වෛරස් එකක් හොයාගෙන තියෙනවා. මේ ඒ වෛරස් එකෙන් ඇත්තටම මුළු කම්පියුටරේම hard drive එකෙන් තියෙන data ටික මැකෙනවා. මේ මේ සබ්ජෙක්ට් එකෙන් තමයි ඉන්නේ මේ අවුරුදු 10කට ඉතර කලින් ආපු අයර CNN එකේ දැන් නිවුස් එක ගියා කියලා. ඇත්තනම් මේ වගේ දේවල් අහම පළවෙනියෙන් බලන්න ඕන එක තමයි CNN එකේ නිවුස් එකක් ගියා නම් කෝයේ නිවුස් එකට තියෙන ලින්ක් එක කියලා. ඇත්තටම ඒ කියන්නේ එහෙම එකක් තියෙන්නේ බෑ නිවුස් එකක් තීච්ච දන.
මම හිතන්නේ දැන් මේවා අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි පුළුවන් තරම් අපි
කට්ටිය දැනුවත් කරන එක.
ඔව් ඒක. සහ ස්පෑම් කරන්න ඕනේ.
ඒ කියන්නේ අපේම වරදින් තමයි ওই වැඩ වෙන්නේ අන්තිමට.
ඔච්චර ඕනේ නැහැ ලොකු software company වල කට්ටියත් ඔය forward කරනවා.
නෙව්.
ඒකයි ප්‍රශ්නේ.
සමහර අය ඉන්න mail බල බල නිකන් forward කරන මොකද්ද කියලා කියවන්නෙත් නැහැ.
ඕ දැන් සමහර වෙලාවට එක සැරයක් ටිකක් කාලයකට කලින් අපේ office එකෙත් තුනා ප්‍රශ්නයක් මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා කියලා එන හාහුවක් ගියා මේ ඒක ඒවල ඒව ෆෝවර්ඩ් කරලා තිබ්බේ මහාචාර්යවරේ අපේ ඔෆිස් එකට
වෛරසයක් ගැන
මට මතකයි නේ බුද්ධිගට ඉතින් ඕක ගැන කතා කරලා hina වුණා ඉතින් අන්තිමට ඉතින් කට්ටිය කියලා හිත හදාගත්තා ඉතින් ඒක නිසා ඕ වගේ ප්‍රචාර වෙනකොට පොඩ්ඩක් පරිසං වෙන්න ඕනේ මේ මොකද මේ කට්ටිය විහිළුවට ඕ වගේ ෆෝවර්ඩ් කරන්නේ සමහර අය නිකන් ගොනාට අන්දන්න වෙන ඉඳ කාට රිපෝට් කරා එයා තව 10 දෙනෙක් විතර ෆෝවර්ඩ් කරනවා ඕම ඉතින් සදාකාලික ඉන්ටර්නෙට් එකේ මේ හැබැයි මේ ෆෝවර්ඩ් මේල් පරණේවා පහු වෙන එක වෙන තියෙනවනේ මං හොඳට නෝට් කරලා තියෙන මීට අවුරුදු 3-4 කලින් අපේ වායන
හරිම වදයක් ඒකන මම එකම පින්තූරේ 10 පාරක් බලන්න වෙනවා මම නම් සමහර අය මේ සබ්ජෙක්ට් එක වෙනස් කරලා
ඉවරයි මම නම් ඉතින් සාමාන්‍යයෙන් මේල් ෆෝඩ් කරන එක කරන්නේම නැහැ බුද්ධි කරනවද වැඩි
මට ඇත්තටම කරන්නේ කියන්නේ බොහොම කලාතුරකින් එකක් තමයි ඒත් මේ ලොකු ලිස්ට් එකකට යවන්නේ
යහළුවන්
දෙන්නට තමයි
යවන්නේ ඒක තමයි දැන් මේ අනිත් එක තමයි මේ Facebook එකේ forward කරන්න අරගෙන
අයියෝ බෝ ඒකත් හරි කරදරයි
ඕ ඒකත් වෙනවදයක් අද දෙත් මට හැල්ලක් වගේ එකක් අපේ ඔෆිස් එකේ ඉන්නේ මේවල දින මේ OH security කතාවක් තමයි gas mask ගැන කතාවක්
මම දැක්කා මේ Facebook එකේ අලුත් ක්‍රමයක් මේ ලිස්ට් එකක් දාලා ප්‍රශ්න 10ක් විතර දාලා ඒ 10ට හැමෝම උත්තර දෙන්න ඕනේ. තමන්ගේ කැමති කෑම මොකද්ද? පාට මොකද්ද?
ඔය ඉතින් මන්නව
ගහන විදියට හොඳයි ඉතින්.
මට 3-4ක් ගාව මං ඉතින් හැබැත්ත බලලා මෙහා පැත්ත බලලා නිකයිට ඉතින් මොකද්ද මං කණෙන් කියන විනායිට කියන්නේ නැහැ.
මේ Facebook ගැන කතා කරාම මතක් වුණේ. Facebook එකේ මොන වෙනස් කළා නේ?
ආ ඉන්ටර්ෆේස් එක වෙනස් කළා මේ අද උදේ පාන්දර එක්කිනේ මට කුරුගුරු ගෑවා මේ තිල්නත් අතුරුන එක්කිනේ මේ කොහොම මේකේ ස්ටේටස් අප්ඩේට් කරන එක නැහැ නේ කිව්වා. එයාත් හැබැයි UI design කරන්න කියන්නේ.
මගේ නම් තම ප්‍රොෆයිල් එක වෙනස් කරලා නැහැ. ඒක මම හිතන්නේ.
ඒ කුඩම් මාගේ
සල්ලි අපිට.
ඒක ටිකක් කට්ටියට වෙන වෙනම වෙන්නේ
නේ. ඒක කලින් ඇත්තටම මේ කියන්නේ මොන බදනමින් දෙක වෙනස් කරන්නේ? මගෙත් වෙනස් වෙලා තියුණා
ලොකෝ. මේ ඇත්තටම මේ ඒගොල්ලෝ මම හිතන්නේ මොකක් හරි දැන් ඒගොල්ලෝ දැන් සමහරවිට මේ account එක lock වෙන maintenance යනවා මොකක් හරි සමහරවිට profile level ළඟ තියෙන server farm වල clusters ඇති. ඔය එක cluster එකක් තමයි update
වෙන්නේ. එහෙම වෙන්න බලන්න.
හැබැයි අලුත් interface එක ගැන කතා කරොත් ඒක ගොඩක් interactivity එක පොඩ්ඩක් අර ඉස්සරහට දාලා තිනවා. මොකද හැමතිස්සෙම අනුන්ගේ status photo add කරපුවා තමයි highlight කරලා පෙන්නන්නේ. ඉතින් මේකනේ Facebook එකේ ඇත්තටම ප්‍රචලිත වෙන්න හේතුනේ මේ interactive ගතිය.
ඉතින්
ඒක නිසා ඒගොල්ලෝ එක පොඩ්ඩක් highlight කරලා අනවශ්‍ය information එතනින් පොඩ්ඩක් අයින් කරලා birthday update ටික පොඩ්ඩක් උඩට දාලා ඉතින් ඒ වගේ ටිකක් අර කට්ටියට ඉස්සර ප්‍රශ්නයක් තිබුණා දැන් අර status update එකක් ගියාම ටග් ගාලා පේන්නේ නැහැ මෙන්න මෙයා status update කරා කියලා. දැන් මේක ටිකක් roll වෙනවා ගන්නට ටිකක් හොඳට තිබ්බා මට.
ඕපදූප බලන් ලේසියි.
හැබැයි දැන් මේ
පාර මොනවා උදේ පාන්දර මේ අපේ මේ අපිට ෆොටෝ එකක් දැල් තිබ්බා මේ අපි දන්න කෙනෙක් මේ ඉන්දියාවෙන් එළවපු නළුවෙක් වගේ. ඉතින් මාත් ඔකට ටග් ගාලා ඕකෙ බිහින් ටග් ගාලා දැක්ක මොකද ටග් ගාලා ෆොටෝ වල අර size එකත් පොඩ්ඩක් දැන් වැඩි තිල්න. ඉස්සලම් පොඩි thumbnail ලා චූටි ගන්න යාවේ. දැන් මේක ටිකක් ලොකු වෙලා එනවා හොඳට පේනවා.
ආ ඒ කියන්නේ home page එකේ ලොකු වෙලා
මුලින්ම page එකේ පේනවා. ඉස්සර අර ආවේ ඔව් status ඒ කියන්නේ
ඉස්සර එක බලන්න පොඩි magnifying glass එකක්
වගේ. ඔව් ඒක නිසා ටිකක් එහෙට මෙහෙට වෙනස්
වෙනවා. මේ interface එකටත් මාරු වෙන්න කට්ටියට ටිකක්
ඔය දැන් කැමතුණා කැමතුණා තකමතුණා ගිය පාරන ඔප්ෂන් එකක් දුන්නා නේ ඉන්ටර්ෆේස් එක සිලෙක්ට් කරගෙන පොඩි කාලයකින් දැන් නම් ටග් ගාලා මාරලා
තියෙනවා. මොකද මේ මම දැක හොඳ වැඩක් තමයි. දැන් ගේසර ඉන්ටර්ෆේස් එකේ මාරනකොට කෑ ගහපු කට්ටියක් හිටියානේ. ඒගොල්ලෝ කෑ ගහන්නේ Facebook එකේ group එකක් හදාගෙන කෑ ගහනවා. එතකොට තවත් Facebook එකට එන ගාන වැඩි වෙනවා.
ඔව් ඉතින් ඕක ඉතින් හා ඕක
දැන් එහෙමයි අර මෙච්චර කල් පුරුදු වෙලා හිටපු ටික එකපාර වෙනස් වෙනාම කට්ටියක් කැමති නැහැ.
ඔව් ඒකට
අම්බර ගොඩක් ඉතින්
ඕක ඉතින් කරා කියලා කවුරුත් අයින් වෙන්නේ නැහැ නේ මොකද ඕකනේ දෙන්න බෑනේ. ඒක නිසා ඉතින් මේක තමයි තත්ත්වය.
අද ඇත්තටම අපි උත්තර දෙන ප්‍රශ්න ටික නම් කලින් දැන් ඉවරයි. අපි ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. සමහර ඒවාට ඇත්තටම අපිට තමාර එක්ස්පෙරිමන්ට් කරන්න වෙලාව මදි වුණා නේද? උත්තර දෙන්න
හරි.
ඔව් ලබන සතිය අපි ඒවත් එක්ක
යමු නේ. සමහර ප්‍රශ්න ආවේ මේ සතිය අගම වගේ ගොඩක් ඊයේ වගේ අපු ප්‍රශ්න.
ඒකයි සමහර ඒවට අපි කියන්නේ පැහැදිලි මදි හිඳ අපි ඊමේල්ස් එව මේක තව පැහැදිලි කරන්න කියලා ඒව රිප්ලයි ආවෙත් නෑ. ඔව් ඇත්තටම ගොඩක් උනේ අපි කට්ටියන් බිසි නේද මේ සතියේ.
ඔව් ඒක තමයි මේ කාර්ය බහුලයි සනීප නැතුණා වැඩ තියෙනවා බුද්ධික අදත් අන්තිම මොහොතේ තමයි ආවේ නේද බුද්ධික.
ඔව්
කරක් උතුන.
කාලික YouTube එකේ මේ වීඩියෝ එකක් දැක්කා.
ඔව්
ඒකෙත් මේ තිබ්බේ Facebook එකට ඔයාගේ බොස්ව ඇඩ් කරගන්නවද නැද්ද කියලා.
කට්ටියගේ සාකච්ඡාව.
මට නම් හොඳම තියෙන අපේ බොස් Facebook එකේ නේ. ඒ නිසා ලොකු පාසක් තියෙන කට්ටියට හොඳට
මඩගා. අනිත් කට්ටියක ඉන්නවද?
අනිත් කට්ටියක ඉන්නවද? බුද්ධිකගේ බොස් නම් ඉන්නවනේ.
බොස් කියන්නේ බොස්ලා කී දෙනෙක් ඉන්නවද ඉතින්?
මේ
භාගෙට භාගයක් ඉන්නවා හැබැයි.
හැබැයි ඉතින් ඔක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ප්‍රයිවසි සෙටින්ග්ස් තියෙනවනේ.
ඔව්. අනවශ්‍ය කට්ටිය කපා හරිනවා.
ඔව්. හැබැයි ඒගොල්ලන්ට ඒකට තේරෙන්නේ බ්ලොක් කරලා තියෙන්නේ කියලා. අර නම කළු පාට
එලා. ඔව් නෑ මේකනේ ඉතින්. දැන් එක්කෙනෙක් බ්‍රවුස් කරනකොට ඇවිල්ලා බලන්නේ ආ එහෙම එකක් වෙලා තියෙනවා. දැන් මට පෙවුනේ නෑනේ.
මම නම් සාමාන්‍යයෙන් ගොඩක් ඔය කමෙන්ට්ස් දානේවා ෆොටෝස් දානකොට ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි කියලාම තමයි හැමතිස්සෙම දාන්නේ. ඒ වුණාට දැන් මගේ Facebook එකෙත් භාගයට භාගයක් ඉන්න කට්ටිය මම දන්නේ. ඒක ලොකු
ගැටලුවක්. ඒක ඉතින් ෆ්‍රෙන්ඩ්ස් නෙමෙයි.
නෑ දන්නේ නැහැ කියලා කියන්නේ දන්නව මෙහෙම කෙනෙක් කියලා. ඒනට ඉතින් පෞද්ගලිකව කවුද කින්ද මන්ද කියලා ගොඩක් අයව දන්න.
මලින්ද? මේ මොකද මේ iPod shuffle අලුත් එකක් ඇවිල්ලා තියෙනවනේ. ඒකයි Google Reader ගැන අපිට ටිකක් කියන්න තියෙනවනේ විස්තර ටික.
ඔව් iPod එක ගැන ඉතින් කවුරුත් දන්නවනේ මේ ඒකේ iPod එකේ shuffle එකේ අලුත් එක නිකුත් කරාම ළඟදී දැන් දවසක් විතර ඉතින් මං හිතන්නේ
මලින්ත ගාව shuffle එකක් තියෙනවනේ
මං ගාව දෙන්න නැනම එකක්
මොනවද මලින්ත අලුත් shuffle එකේ විස්තර
මේක කලින් version එකට වඩා ගොඩක් පුංචි මේ ඒ වගේම special feature එකක් තියෙනවා voice over කියලා ඒකෙන් පුළුවන් අපි දැන් අහන සින්දු වල එහෙම නම් එහෙම කෙලිම දැනගන්න. මොකද මේකේ ඩිස්ප්ලේ එකක් නැති හින්දා කාට හරි අහන සින්දුවේ ආටිස්ට් කවුද ඔය ඩීටේල්ස් දැනගන්න ඕන නම් මේකේ අර TTS වගේ සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ටෙක්ස්ට් ටු ස්පීච් වගේ සිස්ටම් එකක් තියෙනවා.
මේ දේ ගන්නවා ID ටැග් එකකින් ගන්නවද?
සින්දු කියන එක
MP3 ID
ID ටැග් එකකින් ගන්නවනේ MP3 වල?
ඔව්.
ඒකේ මේ ලැන්ග්වේජස් 9ක් විතර මම හිතන්නේ සපෝට් කරනවා කියලා තිබ්බා.
ඔව්. ලැන්ග්වේජස් මගනේ 12ක් 14ක් විතර.
චයිනීස්.
මුලින්ම මම මේ ටෙක් අත ඇජෙන්ඩා එක දැක්කම shuffle shuffle කියනවනේ මම හිතා මේ වැලි ගොඩ දාන සවල් කියලා. ඒවා නෙමෙයි නේ මලින්ද. නෑ.
මලින්ද ගානේ වෙනසක්
තියෙනවනේ මේ මේකේ දැන් කන්ට්‍රෝල්ස් ටික ඩිවයිස් එකකින් අයින් කරලා තියෙන්නේ. ඒ ටික ඇවිල්ලා තියෙන්නේ ඊයබඩ් එකේ කෝඩ් එකට. එහෙනම් අපිට ඔන ඊයබඩ් එකක් හයි කරන්න බෑ මේ අලුත් shuffle එකේ.
අනිත් එක
කොහොමද size එක එහෙම?
නෑ මේකේ අනිත් එක කේබල් එක මේ plug එක වෙනස් නේ 3.5 කේබල් එක නෙමෙයි තියෙන්නේ.
හැබැයි ඒක ප්‍රශ්නයක් දැන් මගේ නම් phone එකෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. phone එකේ interface එක තියෙන වෙනම non standard jack එකක්. ඒකට ඒගොල්ලෝ මැද්දේදී දීලා තියෙනවා අපිට 3.5 standard එයාගේ controls ටික පල්ලෙහෙන් තියෙනවා. උඩින් ආ ජැක් එක යා දීලා තිනු අපිට ඕන ස්ටෑන්ඩඩ් හෙඩ්ෆෝන් එකකට ප්ලග් කරගන්න බුලා. මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි ඒක කරන්න. මොකද දැන් Sony Ericsson phones උත් ගොඩක් ඒවා දැන් ඒ විදිහට මාරලා තියෙනවා.
ඔව්. ඔව් දැන් ඉස්සර මම හිතා ඉස්සර කලින් shuffle එකේ පුළුවන් මේ ස්ටෑන්ඩඩ් එක ගන්න. මේකේ බෑ. කන්වර්ට් එකක් ගන්න ඕනේ. අනිත් එක මේ දැන් ඕකත් එක්ක මේ කම්පිටිටර් විදිහට ඉන්නේ Zen Creative Zen ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ජැක්ස් තමයි යන්නේ.
මොකද මේකේ 3.5 mm එකක් තමයි තියෙන්නේ මේ ජැක් එක.
ඒ වුණාට අර කන්ට්‍රෝල්
එකට ප්‍රශ්න තියෙන්නේ.
Google Reader එකේ මොනවද මලින්ද අලුතෙන් තියෙන්නේ?
Google Reader එකේ තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් feeds කියවනකොට share කරන්න පහසුකම් දෙනවා. මේකේ අලුතෙන් ගතු කරලා තියෙනවා ඒ share කරන items වලට අපේ comments දාන්න පුළුවන් system එකක් අවිල්ල තියෙනවා.
ඒකත්
ඉතින් කාලින්ග භාවිතා කරනවද Google Reader?
අනේ නෑ
මම පාවිච්චි කරගෙන ඉඳලා ඒක මේ
මට වෙනම
කාර්යයක් යනවනේ
මොන ඇත්තටම ඔක්කොම බීට් ටික Google Reader තමයි දාගෙන ඉන්නේ වැඩි කියන්නේ මේ Google Reader වලට ලොග් වෙන්න
වෙනවන්නේ
මට 3-4කට විතර සැරයක් තමයි සමහරලාට සමහර කියන්නේ
සයිට් වල
1000ක් විතර එකතු වෙලා එතකොට
ඉතින් මම කරන්නේ ඔක්කොම සිලෙක්ට් කරලා මේ mark as red කියලා වෙනස්
කරනවා මම නම් සාමාන්‍ය හැමදාම වෙලාවක් තියෙනවා මම reader එක චෙක් කරලා බලනවා මගේ නෑ unreader dev එකක්වත් නෑ මම හැම එකම වගේ ගියවන
කවුරුත් දන්නා මං නම් ජීවිතේට Google Reader log වෙලා
තියෙනවා ඇත්තටම හොඳයි log වෙලා බලන්න හොඳයි
ඔව් ඒක හොඳයි මම නම් පාවිච්චි කරන්නේ මේ මේ
මට ඉතින් අර සිංහල blog කියවන්නේ කියලා එකක් තියෙනවානේ මං කරන්නේ ඕක උදේ පාන්දර කියලා එකපාරක් ගහලා බලනවා අවසෙට එකපාරක් ගහලා බලනවා මං කියවන blog ටික ඉතින් ඔච්චරයි මලින් දලන ඉතින් tech geek ලා tech blog ගොයි අරවයි මේවයි 500ක් විතර ඇඩ් කරගෙන අපි ඉතින් මලින්දලෙන් අප්ඩේට් ගත්තම ඇදිනේ කටින් කියන මං ගොඩක් කැමති වෙයි නිකන් ටෙක්ස්ට් පේන්නද නිකන් ඇහෙනවනේ
ටෙක්ස් ටු ස්පීච් මේ පොඩි මොඩියුල් එකක් හයි කරගත්තා.
ඇත්තටම මම අර මයික්‍රොසොෆ්ට් දන්නාද මේ නරරේටර් කියලා එකක්
තියෙනවා.
ඕක තමයි මම පාවිච්චි කරන්නේ. මම කරන්නේ page එක open කරලා page එකේදී text එක select කරලා දාලා පැත්ත කළා.
ආ අර අනිත් එක අර PDF වල feature එකක් ඒක.
ආ ඔව්.
PDF වල තියෙනවා.
ටෙක්ස් ටු ස්පීච් දෙනවා නේද? ඇත්තටම මේක තමයි මම හිතන්නේ. මට මතකයි Windows 98 කාලේ Windows 98 වලට පොඩි update එකක් තිබ්බ Windows 98 Plus කියලා එක. ඕකේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා Talkit කියලා
එක. ඔව් මටත් මතකයි.
ඒකේ පුළුවන් මේ ගහන්න
ටයිප් කරාම ඒක කියලා
තියෙනවා. ඒකේ භාෂාවල් දෙක භාෂල්කේ ගෑනු
පිළ වෙනව කටහඬවල රොබෝ කටහඬවල් තියෙනවා. රොබෝ
කටහඬවල් තියෙනවා. අපි කරන්නේ ඕක සිංහලෙන් ගන්න.
නම් මෙහෙම ගහලා බලනවා නේද?
මම කරේ අර ඉස්සර අපේ බල්ලයිට ස්නෝවි ඉන්ජු ඉන්ජු කියලා ගහුවා මොකද කියන ස්නෝවි ඉන්ජු ඉන්ජු. ඇත්තට ඒවා ඉතින්
දනිස්ක මොකද මේ Firefox 3.1 3.5 උනා කියලා තියෙන්නේ එකපාරට. මොකද උනේ?
ඔව්. ඒ කියන්නේ බුද්ධික මේ දැන් දැනට යන රිලීස් එක තමයි 3.0.x රිලීස් එක. ඒක දැන් අලුත්ම එක තියෙන 3.0.7 එක ළඟ රිලීස් වෙන අලුත්ම එක නේ. ඒ කියන්නේ security updates තමයි වෙනස් වෙවි ගියේ. ඊට පස්සේ ඊට තියෙන major update එක තමයි 3.1 කියන එක. ඉතින් මේ 3.1 එකේදී මට ගොඩක් major updates තියෙන හින්දා ඒගොල්ලෝ මේ decide කරා මේක මේ මීට වඩා කියන්නේ number එක release number එක වැඩි කරන්න ඕනේ කියලා. ඒ හින්දා දැන් 3.5 විදිහට තමයි ඉස්සරහට එන්නේ. දැනට release වෙලා තිනවා 3.1 එකේ beta 3 එකක්. එතකොට ඊළඟට එන beta 4 එක එන්නේ 3.5 beta 4 කියලා එන්නේ. ඉතින් මේකෙදී දැන් මේ දවස්වල මේ කියන්නේ ගොඩක් ඔය මේ ඇඩ්ඔන්ස් වලට ඒ කියන්නේ එක එක මේ කොටස්වල දැන් මේ රිලීස් නම්බර්ස් වෙනස් කරගෙන යනවා. ඊට පස්සේ අප්‍රේල් මාසෙ වෙද්දි තමයි මේ ෂෙඩියුල් කරන් ඉන්නේ අවසානයේ මේ වට ඒ කියන්නේ මේ සූමෝ ඒ කියන්නේ මොසිලා සපෝට් එකේ තියෙන මේ වගේ ડોකියුමන්ට්ස් එහෙම වෙනස් කරන්න. ඉතින් මේගොල්ලෝ දැන් මේ කියන්නේ මේගොල්ලෝගේ කාලය වෙන් කරගැනීමේදී මේ මාර්තු 16 වෙද්දි ඔය මේ කොම් කියන්නේ වෙනස්කම් කරලා සාමාන්‍ය පැකේජස් වල වෙනස්කම් කරලා ආයෙත් 6 වෙනිදර තියෙන අප්‍රේල් මේ ඔය ડોකියුමන්ට්ස් වල වෙනස්කම් කරන්න. ඉතින් ඉස්සරහට එතකොට 3.5 කියලා තමයි ඉන්නේ. මේ 3.1 beta 4 කියලා එකක් එන්නේ නැහැ. 3.5 beta 4 තමයි ඉන්නේ. ඊට පස්සේ 3.2 කියලා එකක් එවන්න හදපු එක 3.6 කියලා වගේ තමයි එවන්න හදන්නේ.
දනිෂ්ක එතකොට මේ මේවා තිබ්බරු මෙමරි ලීක් ගැටලු ඇත්තනම් විසඳිලා තියෙන්නේ.
කාලින් එකද අර ගියපාර මේ කාලින් ඔක් කියද්දි මම අර මේ ආලෝක හිපදණෙක්ගෙන් ඕක මේ මම ගත්ත ස්ක්‍රීන්ෂොට්ස් මොකද මටත් මේ ගැටලු ආවා. මේ
හැබැයි වින්ඩෝස් වලදී මේ ගැටලු තිබ්බේ නෑ නේද දනිෂ්ක?
මේ පාරදී තිබ්බේ නෑ නේද? ඔව්
කාලින් එකේ මම දැක්කා. ඔව් මොකද මම චෙක් කරා ෆයිනල් රිලීස් එක මයි ඔව් මයි දනිෂ්ක ඇත්තනම් චෙක් කරේ මේ ක්‍රෝම් හා සමානව වගේ තිබ්බා.
හැබැයි මේ අපිත් මේ කියන ඒ වෙලාවේ ගොඩක් කරාට අපේ මේ හිතවත්ම කට්ටියකින් ඒ වෙලාවේ හිටපු කට්ටිය මේ මම ගත්ත ඒ කියන්නේ එක එක OS වලින් දැන් මගේ මලින් තත්ත්වේ වුණ අපේ හර්ෂණ කාලින්ගේ ඊට පස්සේ මේ සුදාරක ඒ වගේ එක එක මොකද මේ දැන් එක එක OS එක වෙනස් වෙන විදිහට ගත්ත කට්ටියක ඉතින් ලොකු ගැටලුවක් දැක්කේ නැහැ. මේ ඒත් හැබැයි මේ පොඩ බලාගෙන යනවා මේක මොකද මෙමරි ලීක්ස් තියෙනවා කියන්නේ සමහරවිට ඒගොල්ලොන්ගේ ටෙස්ටිං වලට අහුවෙන්නේ නැති දෙයක් අපේ කෙනෙකුට හම්බෙන්නත් පුළුවන් ඉතින්.
ඇත්තටම මේගොල්ලොත් මම හිතන්නේ 2x releases වල ඉඳන් මේ memory ගැටලු තියෙනවා කියලා ඒගොල්ලොත් දැනගෙන හිටියා මම හිතන්නේ. ඒ වුණාට ඒකට හරි විසඳුමක් මේ පාර තමයි ඇවිල්ලා තියෙන්නේ දනිෂ්. ඒක ඒගොල්ලොත් ගොඩක් කලට ආකිටෙක්චර් එකේ ගොඩක් වෙනස්කම් කරන්න නැති මොකද සමහරලාට පොඩි තැනකින් වෙනස් කරන්න බැරි ගැටලුවක් තිබ්බත් දන්නේ නැහනේ.
ගොඩක් කලට කියන කාලෙක දැන් කවුද හර්ෂණත් වගේ ඔක අහලා දෙනවා මං කියේ කෙලින්ම බග් එකක් ක්‍රියේට් කරන කෙනෙක් සමහරවිට මොකද අපි කියන්නේ අපි කියන්නේ මම දැන් සම්බන්ධ වෙන්නේ ගොඩක් කලට දේශීයකරණය පැත්තෙන්නේ. ඉතින් අර මේ ෆීචර්ස් පැත්තෙන් ඇත්තටම ගොඩක් වෙනස්කම් වෙනවද කියලා සමහරවිට බලන්න වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මොකද මේ Firefox විතරක් නෙවෙයි නම් වැඩ කරන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් කට්ටියට තියෙන්නේ මේ තමන් මොන හරි දැනගත්තා නම් කෙලින්ම මේ බග් එකක් report කරන එක. සමහරවිට ඉතින් වෙන වැඩක් එක්ක ඕක කරන්න වෙලාවකුත් නැහැ.
හරිද පුතේ? ඇත්තටම මේ බග් එක ක්‍රියේට් කරන්න කිව්වට ඒක මේ අපි සමහර කට්ටියට කියන්නේ තාක්ෂණික දැනුමක් එහෙමත් එච්චරම නැත්නම්
මේ කොට
කවුල් වෙන්න බලන්න.
ඒක අමාරු වෙනද? මම
නම් ලොක්කට අනකයි ලියවත් හොඳයි නේද ඒක ගැන.
බග්ස් කියලා නේ.
නැහැ මේමයි. හැබැයි තිලින මේමයි අපේ සමහර ඒක ඇත්තරම අමාරු දෙයක් නෙමේ. ඒතර දැන් Google වල හොයන එක දෙයක් නොදන්න දෙයක් Google වල හොයන එක තමයි ලේසිම වැඩේ. අපේ සමහර ඒකටත් හරියට දැනුවත් වෙලා නැත්නම් ඉතින් ඒ වගේ කෙනෙකුට මේ බග් එක ක්‍රියේට් කරන්න කියන එක නම් කොහොමත් මේ අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. මේ නැතුව හැබැයි ඒකේ මහ ලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියන්නේ බග්ස් ගොඩක් ඔබ
අපිට account එකක් හදලා මක් කරේ register වෙන්න ඕනේ නේද?
ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් account එකක් හදන්න තියෙන එක සුළු දෙයක්. ඉතින් මේ email account එකක් ඉතින් කොහොමද තමන්ගේ email එක add කරන්න තියෙන. ඉතින් email එක add කරනවා කියන්නේ ඒ අදාළ පුද්ගලයා මීට කලින් email account එකක් create කරලා තිනවා. එහෙම කරනකොට මේක account එක create කරන එක එච්චර දෙයක් නෙමෙයි.
ඔව් ඇත්තටම මේ මම ওই Chrome වල දින ගොඩක් bug reporting වගේ දේවල් ටිකක් කරා. ඇත්තම මේ හිතනට වඩා දනිෂ්ක මේ මොසිලාත් එක මොසිලාවලත් ඇත්තම Firefox වලත් bug reporting කරලා දිනවා. Google වල ඇත්තම දනිෂ්ක ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. මොකද අර දැනට මම දන්නේ මලින්ටත් දන්නව ඇති මේ Chrome වල 2x releases වල ප්‍රශ්නයක් තියෙනවා task bar එක පෙන්නන්නේ. ඔපු maximize වෙලා තියෙනකොට මේක ලොකු ගැටලුවක්. දැන් මම ඔකට bug එකක් කරලා තිබ්බම ඇත්තම මට කලින් කවුරු හරි කෙනෙක් bug එකක් කරලා තිබිලා මගේ bug එකයි ආගේ bug එකයි merge කරලා තිබ්බා bug IDs දෙක. මේකේ හැම සතියේම සැරයක්ම ප්‍රෝග්‍රෙස් රිපෝට් එකක් අපිට එවනවා ඒගොල්ලෝ. දැන් දැනට මේ වගේ දෙයක් කරලා තිනවා, දැනට මෙහෙම මෙහෙම ටෙස්ටිං කරනවා, දැනට මේ රිලීස් එකේදී මේක කරනවා. හැබැයි Mozilla එකේදී මම ඒක දැකලා නැහැ දනිෂ්ක. සමහරවිට බග් එකක් කරියා මේ බග් එක ඔහේ තියෙන එක ඒක සමහරවිට දැන් රිපීට් එකක් නම් ඒගොල්ලෝ කවදාවත් සමහරවිට කියන්නේ නැහැ මේක රිපීට් බග් එකක් කියලා. මම දැන් මේක ලොකු අඩුපාඩුවක් කියලා.
කාලෙකින් මෙහෙමයක් තියෙන දැන් මම මේ Mozilla එකට කියලා විතරක් මේ විශේෂ කරන දැන් අපි දැන් වෙන මේ ව්‍යාපෘතියක් ගමුකෝ. ඒ කියන්නේ Bugzilla වල දැන් ഇതു Fedora හරි වෙන එකක් හරි. එතකොට ඒ අර දැන් ඒකේ sub component තියෙනවනේ. දැන් අපි උදාහරණයක් දැන් සිංහල translation ගත්තොත් ඇත්තටම උදාහරණයකට මම කියන්නේ දැන් මොකක් හරි උදාහරණ උපකොටසට අදාළව මේ ඒ වැඩේ මේ assign වෙච්ච කෙනෙක් ඉන්නෝ. එතකොට අපි bug එකේ සාමාන්‍යයෙන් පුළුවන් ඕනනම් අපිට පළවෙනිම කෙනෙක්ව CC list එකට add කරන්න පුළුවන්. නැත්තම් අර කම්පෝනන්ට් එකක් සිලෙක්ට් කරාම ඒක ගොඩක් වෙලාවට ඔටෝ මේ CC වෙනවා කෙනෙකුට. උදාහරණයකට දැන් අපි Fedora වල හරි මේ Rel වල හරි ගිහිල්ලා සිංහල පැත්තේ මොන හරි රෙන්ඩරින් පැත්තේ මේ කරොත් මේ ප්‍රවීන් කියලා ඉන්න මේ ඉන්දියන් කෙනෙක් එයාට ඒක ඔටෝ CC වෙනවා. ඉතින් කියන මම උදාහරණයකට ගත්තේ ඒ වගේ. එතකොට ඒ අදාළ කෙනා සාමාන්‍යයෙන් බලනවා මේ කලින් මෙහෙම දෙයක් මේ කියන වෙනස්කම් වෙලා කියන මීට කලින් bug එක create කරලා තියෙනවා කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ මේ ගොඩක් කරලා duplicate කියලා ඒගොල්ලෝ මේ check කරනවා. සමහර වෙලට මේ අතපසු වීමක් උනත් දන්නේ නැහැ. දැන් තවත් දේවල් තියෙනවා මේ ගොඩක් කාලයක් ගියාම දැන් මම create කරපු bugs උනත් කියනවා මරණ මට ආයලා close කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ translation patches දැම්මට පස්සේ අපි ඒකේ තියෙන මේ verify කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ build එකක් එව්වට පස්සේ nightly build එකක් බලලා අපි verify කරන්න. ඒක අමතක වෙලා තිබ්බොත් එහෙම ඒගොල්ලෝ තහනවා. දැන් මේක මේ උදාහරණයකට අපි 3.0.11 එකේ විතර දාපු බග් එකක් මේ. ඒක දැන් මේ වෙනකොට ගොඩක් අල්ල ඇවිල්ලානේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ කතා කරලා අහන මේක දැන් මේ වෙනකොටත් මේ පහු වෙලා නේ තියෙන මේක මේ වෙරිෆයි කියන්නේ කරලා දැන් රිලීස් කරලත් එක නේ තියෙන්නේ මේක මේ ක්ලෝස් කරන හරනේද කියලා මේ මේල් එකක් දාලා හරි අහනවා. එක බග් එකේ මේ කමෙන්ට් කරනවා. සමහරවිට ඉතින් අතපසු වීමක් වෙන්න ඇති. ඉතින් මේ ගොඩක් ඉතින් මේ දැන් බග්ස් ඇත්තටම ක්‍රියේට් වෙනවානේ. ඉතින් හරි විදියට නම් ඉතින් එහෙම ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය බලාගෙන යනවා.
ඔව් මේ දැක්ක අපිට මේ IT ප්‍රදර්ශනයක් ගැන කියන්න තියෙනවානේ.
ඔව් බුද්ධක ලබන 16 වෙනිදා තියෙනවා මේ ගාල්ල මේ විද්‍යාපීඨේ. ඒක තියෙන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්. ඒ කියනක සංවිධානය කරන්න ඒකේ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න يعني ළමයි ටික කියන්නේ එතන ඇත්තම ළමයි කියලා කියන්නේ මේ ඉස්සරහට ගුරුවරුන් වෙන කට්ටිය ගුරුවරු වෙන ගුරුවරියෝ වෙන කට්ටිය තමයි එතන ඉන්නේ. ඉතින් ඒ අද ඒ මේ ඒ අංශයෙන් තමයි ඒක සිදු කරන්නේ. ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙනවා මේ අදාළ දැන් ඒගොල්ලෝගේ අර සීමා වාසික පත්තින් කියලාගෙන පාසල් වලට ගිහිලා දැන්ට උගන්වීමේ කරන කට්ටිය ඉන්න පාසල් වලින් ඒගොල්ලෝ ළමයි ගෙන්නලා දැනුවත් කිරීම කරන්න. ඉතින් අපි දැනට ඒතරම අපිට උත්සාහ කරා ටෙක් කතා ඇත්තටම මේකදී හඳුන්වා දීම කරන්න. ඒ වගේ පොඩි ගැටලුවක් තියෙනවා CDMA සම්බන්ධතාවයක් කාලින් ගෙතන්ට තියෙන්නේ. මේ හිට ඉන්ටර්නෙට් ඇත්තරම يعني ගොඩක්ම ස්ලෝ ඉතින් අපි දැන්ට ඩයලොග් සමාගමේ WiMAX දෙන්න ඉල්ලීම කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා එහෙම වුණත් අපිට පුළුවන් මේ අපේ පාසල් වල නංගිලා මල්ලිලට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වෙලාවට මේ ප්‍රශ්න අහන්න ඉදිරිපත් කරන්න මම අපිට මේ ගමනුත් ඒ කියද හැනේද කාලින්ග මේ බුද්ධික මේ කාගේ හරි පාසලක වැඩසටහනක් තියෙනවා නම් මේ ටෙක් කතා හා සම්බන්ධයෙන් අවස්ථාවක් දෙන්න පුළුවන් කියලා නේද
ඔව් එහෙම අවස්ථාවක් අපිට දෙන්න පුළුවන් ඇත්තනම් විස්තර අපිට ලබා දුන්නොත් අපිට නේද දනිෂ් කේක ඉලාස්ටිකල්
ලයිව් නම් නෙමෙයි නේද ඒ කියන්නේ ලයිව් දෙන්නේ සති දවස්වල අපි හැමෝම වගේ මේ වැඩේ දෙලින් නින්දා ලයිව් නම් සම්බන්ධ කරන්න බැරි වෙයි මොකද සමහරව වහන්නේ ඒ කියන්නේ අර ඒ වෙලාවෙම ප්‍රශ්න අහලා ඒ වෙලාවෙම උත්තරේ ගන්න
ඔව් අපිට
මේ නැත්තත් අර ප්‍රශ්න ටික අහලා යන්න පුළුවන් එතනදී නේද
මේ වගේ දෙයක් කරන්න පුළුවන් අපිට නේ කියන්නේ ඒ ප්‍රදර්ශනයේ සංවිධානය කරන කවුරු හරි ලව් කරනවා නම් ප්‍රදර්ශනයේ වෙලාවට එතන කම්පියුටර් එකක් තියලා ඒකේ ස්කයිප් හරි අපේ සයිට් එක දාලා තියලා බලන්න එන අයට එන ප්‍රශ්න මොනවා හරි අපිට යොමු කරන්න ඒ වගේ එකක් හදලා දෙන්න පුළුවන් නේද? එතකොට ඒ ප්‍රශ්න වලට අපි ටෙක් කතා වැඩසටහන්වලදී උත්තර දෙමු.
ඇත්තට මේක තමයි දැන් මේ කරන්න සූදානම්. හැබැයි බලමු අපි මේ හොඳ කනෙක්ෂන් එකක් හම්බුනොත් මේ ඇත්තට මේක ගාල්ල නගරෙන් ටිකක් ඈතට වෙන්න තියෙන්නේ. හොඳ සම්බන්ධතාවයක් තිබුණොත් අපිට
උත්සාහ කරන්න. දැන් මේක 16 වෙනිදා විතරක් තියෙන්නේ. ප්‍රදර්ශනේ
ඒක දවසයි මේ තියෙනයි බුද්ධරි
මේ තිල්න හර්ෂ මොනවා හරි අද VG කාඩ් ගන්න ගියන්න හිටියා අපි නේද
මට මේ කරදරයක් වුණානේ මේ ළඟදී මගේ VG කාඩ් එක වැඩ කරන්නේ නැතුව ගියා මේ දවස්වල
එකපාරටම
ඔව් ඒ මං හිතන්නේ දැන් ඒ කාලි වරද සෑහෙන කාලයක් මේ මම පාවිච්චි කරා මේ මේ දවස්වල ඔන්බෝඩ් VG කාඩ් එකෙන් තමයි ඔන්බෝඩ් මේ තියෙන VG එකෙන් තමයි වැඩ කරන්නේ ඉතින් බැලුවා මේ VG කාඩ් එක ගන්න හොයලා රිවිව්ස් එමත් බැලුවා ඉන්ටර්නෙට් එකේ ATI කාඩ්ස් උත් තියෙනවා NVIDIA කාඩ්ස් උත් තියෙනවා මේ
දැන් මේ
කලින් තිබ්බ කාඩ් එක මොකද්ද
කලින් තිබ්බේ මේ NVIDIA කාඩ් එකක් 6600 GT කියලා තිබ්බේ
ඒ කාලේ තිබ්බ හොඳම කාඩ් එකක් නේ
නෝ දැන් අවුරුදු
දෙකකට
තුනකට කලින් ගත්තු කාඩ් එකක් ඒක හැබැයි සෑහෙන පාවිච්චි
කරා ඒ NVIDIA වල මේ කාඩ්ස් වල එන්නේ 6 දැන් සීරීස් එනවා 5000 6000 7000 8,000
9,000 කියලා. ගේමින් වල තුඟක් කළාට තියෙන්නේ 600 series එකයි 800 එකයි
නේද? 600 800 900
කියලා.
ඔව්. හරිද මේ මොනවද VG කාඩ් එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු?
පළවෙනි එක තමයි කියන දෙන්නේ ලංකාවේ ඕනෙම තැනින් කියලා VG කාඩ් එකක් ඇහුවොත් එහෙම කියන්නේ බ්‍රෑන්ඩ් එකයි
සයිස් එකයි නේද?
මෙමරි කැපැසිටි එකයි.
1GB දෙනවා කියනවා.
මුකුත්ම කතා කරන්නේ. ආ මේක 1GB මේක හොඳයි මේක ගන්න කියලා.
හුඟක් වෙලාවට NVIDIA GS series තමයි තියෙන්නේ.
ඔව් දැන් හොඳම උදාහරණේ මං ගාව තියෙනවා 7600 GT.
හ්ම්.
ඒ 256 memory.
ඔව්.
ලංකාවේ මෙහෙන් ගත්තොත් එහෙම මෙහෙ ඇති සමහරලාට 8600 GT GS හරි වෙන කාඩ් එකක්. ඒ කාඩ් එකට වඩා මගේ එක හොඳයි.
ඔව්.
හේතුව මෙහි පළවෙනි එක මෙහි එන මැනුෆැක්චර හොඳ නැහැ.
ඒ කියන්නේ NVIDIA හරි ATI හරි චිප්සෙට් එක තිබ්බත් ඒ කාඩ් එකේ මද ඒ බෝඩ් එක හදන
මැනුෆැක්චර එච්චරම හොඳ
බ්‍රෑන්ඩ්
එකයි ලංකාවට එන්නේ හොඳව නෙමෙයි. දෙවෙනි එක ඇවිල්ලා මේ බොරුවට මෙමරි කැපැසිටි කීකිය විකුණනවා. 1GB 512 කීකිය. 1GB 512 මෙමරි කැපැසිටි කොච්චර තිබ්බත් VG කාඩ් එකේ කෝ ක්ලොක් කියන එකයි මෙමරි ක්ලොක් කියන එකයි මෙමරි බෑන්ඩ්විඩ්ත් එකයි ඒ ටික නැත්තම් ඒ ටික අඩු නම් මේ ඒ VG කාඩ් එකේ වැඩක් නැහැ ගේම්ස් ගහන්න.
හොඳම හොඳ 8800 GT වගේ කාඩ් එකක් ගත්තොත් එහෙම මේ හුඟක් කලාවට 9600 ඒවටත් වඩා හොඳයි.
ඔව් 8800 GT කියන්නේ හොඳම කාඩ් එකක්. හැබැයි හොඳට බලන්න මොන බ්‍රෑන්ඩ් එකද මේක කියලා. කියන්නේ NVIDIA කියන්නේ චිප්සෙට් එකේ නමනේ.
ඔව්.
බලන්න ඕනේ
මේ කාඩ් එක මැනුෆැක්චර් කරේ කවුද කියලා නේද?
හොඳ එකක් තියෙනවා BFG කියලා.
ඔව්.
තව තියෙනවා XFX කියලා තියෙනවා. තව ඒ වගේ
ඇමරිකන් සාමාන්‍ය ලාභය වගත්තම EVG එමත් සාමාන්‍ය
EVG සාමාන්‍යයෙන් හොඳයි. තව හොඳ එකක් තමයි Asus හොඳයි.
ඔව්. Asus න ටිකක් ගණන්.
ඔව් ටිකක් ගණන්. මොකද ඒගොල්ලන් කූලින් එහෙම හොඳයි.
මේ අලුත් VG කාඩ් ගනිද්දී තව කේස් එකක් තමයි power මේ power supply එක මේ ඕනේ සික. ඔව්. දැන් හුඟක් කාඩ්ස් වලට තියෙනවා 6 pin power supply එකට මේ 6 pin connector එකක් ඕනේ. සමහර කාඩ් වල තියෙනවා දෙකක් 6 pin මේ connectors දෙකක් ගන්න ඕනේ. සෑහෙන power එකක් යනවා. අලුත් VG කාඩ් වලට.
පව කනෙක්ට එකත් එක්කම පව එක මදි මිනිසා තමයි
අලුත් බොට් ගානක් දැන් මේ ලංකාවේ තියෙන පව සප්ලයර් එක අප්සෙට් එකක් තමයි බොට් ගාන ගහලා තිබ්බට ඒ ගාන එන්නේ නැහැ
නේද එන්නේ නැහැ දැන් 350 කියලා ගහලා තිබ්බට 250 වත් එන්නේ නැහැ බොරුවක් කරන්නේ
ඔව් දැන් සමහර මදර් බෝඩ් වලට අඩුම ගානේ මේ 500 ඩොලර් තියෙන්න ඕනේ ඔන්න එන්න නා හැබැයි මේ පව සප්ලයර් ගත්තට
කෝසයා කියලා එහෙම හොඳ පව සප්ලයිස් තියෙනවා
ඒකත් තියෙන අසුස් ලගෙත් තියෙන හොඳ
පව සප්ලයිස් අසුස් ලගෙත් තියෙන ඔව් ටිකක් ගාන
එතකොට අනිවාර්යයෙන්ම අලුතෙන් හොඳ VGA කඩ එකක් ගන්න කෙනෙක්ට පවර් සප්ලයි එකකුත් ගන්න වෙනවා.
ඔව් ඇත්තටම ඔයගේ ප්‍රශ්නය මටත් උනා මේ මොකද මම Unity Plus එකෙන් ඇත්තටම මේ 500 dots කියලා පවර් සප්ලයි කරන් ආ ඇත්තටම මේ සර්වර් එක hard disk වලට ගහන. මේ ඒකේ ප්‍රශ්න තිබ්බේ මේ දැන් ගෙනල්ලා ඔක්කොම ගාලා දැන් මේක පෙට්ටියකෙම දාලා රුපියල් 4000කට දික්කේ. ගෙනල්ලා ගහලා විනාඩි 2ක් ගියනේ පවර් සප්ලයි එක ඔෆ් වෙනවා. වලනට ඇත්තටම ඒකේ 300 dots වක්වත් නැහැ.
ඒක මේ අපිට ගණිද්දි වර්ක්ෂොප්ස් වලින් ටෙස්ට් කරලා බලන්නත් පුළුවන් කියලා මේ මට ආරංචි එක්කව ඒක නම් කොහොමද දන්නේ
මේකම පවර් සප්ලයි එක ටෙස්ට් කරන්න කියන්නේ කනෙක්ටර්ස් ගානේ පොඩ්ඩක් බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ තියෙන කනෙක්ටර්ස් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් බලලා ඒ වගේ පොඩ නිකන් රෆ් එස්ටිමේට් එකක් අපිට බලන්න පුළුවන් මෙච්චරක් තියෙනවා කියලා ඒ උනාට 100% සාර්ථක ක්‍රමයක්
මම දන්න තරමින් බ්‍රෑන්ඩඩ් කේසින් හරි බ්‍රෑන්ඩඩ් පවර් සප්ලයි ගත්තොත් ඒ කියන ගාන හම්බ වෙනවා අපිට ගොඩක් Unity Plus එකේ තියෙන unbranded නේ
අසු සැරෙන්න වෙන මොනවාද හර්ෂ සාමාන්‍යයෙන් දැනගෙන ගන්න පුළුවන් ටිකක්
තියෙන්නේ කෝසයා තියෙනවා නේ
කෝසයා කියන්නේ මේ ලෝකෙ තියෙන හොඳම පවර් සප්ලයිස් කියලා කියන්නේ අපි ලින්ක් එකක් දෙමු ඒකට
මේ මට නිකන් පොඩි අදහසක් ආවා තිල්න අපිට පවර් සප්ලයිස් දෙකක් පාවිච්චි කරන්න බැරිද
පුළුවන් දැන් මගේ යාළුවෙක් මේ එහෙම කරනවා ඒ කියන්නේ එයා ගාව තිබ්බේ 500 watt පවර් සප්ලයි එක
ඔව්
එයා ගත්ත අලුත් VGA කාඩ් එකට ඒකෙන් ඒ කියන්නේ එයාගේ ගහපු අනිත් hard disk ඔක්කොමත් එක බලද්දි පවමදි ඒක නිසා ය වෙනම මේ කනෙක්ටරයක් අරගෙන පවර් සප්ලයි එක වෙනම ගහලා
තියෙනවා. ඔයාගේ වැඩක් කළා මට පොඩි ගැටලුවක් ආවා. මොකද මේ common ground එකක් නැති හින්දා මේක පොඩ්ඩක් වැඩක. මොකද මම අපේ සර්වර් එකක hard disk තව වැඩිපුර හතරක් high කරා. එතකොට අර තියෙන පවර් සප්ලයි එක ගහපු ගමන් පවර් සප්ලයි එක on වෙන්නේ
නැහැ.
එතකොට කරේ secondary තව පවර් සප්ලයි එකක් ගෙනල්ලා අර hard disk අතරට power කරා. හැබැයි එතකොට පොඩි ගැටලුවක් ආවා hard disk detect කරන්න. ඒ වගේ ගැටලුවාම පස්සේ කරපු වැඩේ අර common එක කියන්නේ earth එක ඒ කියන්නේ earth එක නෙමෙයි අර මේ minus කියන එක.
ඔව්.
ඒ කියන්නේ black cable එක. black cable එක මම කරේ එක connector එක black cable එක කපලා අනිත් power supply එකේ black cable එකට යමුනහම මේ ගැටලුව හරි ගියා. ඒ කියන්නේ ඇත්තටම common මේ
ඒක ගැන පොඩ්ඩක් දැනීමක් තියෙන කෙනෙක්
තමයි කරන්නේ. ඔව් පොඩ්ඩක් දැනීමක් තියෙන කෙනෙක් කරා නම් හරි.
දැන් අපි VGA card ගැන කතා කරේ.
ඔව් VGA card
මේ ගණිද්දි තා බලන්න ඕනේ නැත්තම් FPS එක.
අනේ
මේ
මේ හොඳම site එක තමයි මම දන්න Tom's Hardware. ඒකේ තියෙන
VGA card
ඔව් VGA හැම කාඩ් එකම දැනට ආපු අලුත් ඔක්කොම මේ ලිස්ට් කරලා අලුතෙන් ඇවිල්ලා තියෙන හැම ගේම් එකම ප්ලේ කරලා ඒකේ FPS එක දාලා
ඔව් දැන් සාමාන්‍යයෙන් Call of Duty වගේ නම් ඒ කියන්නේ අපිට හොඳ gaming experience එකක් ගන්න අඩුම ගානේ
frames
per second
125
අඩු ගානේ 80ක්වත් 60ක් 80ක්වත්
තියෙනවා නේද 80ක් විතර තියෙන්න ඕනේ ගේම් එක හරියට ප්ලේ කරන්න නම් 125ක් maximum තියෙනවා ඔව් මේ ඉතින් නැත්තම් ඒ 125ක් ගන්න පුළුවන් ගේම් එකේ තියෙන ඔක්කොම ග්‍රැෆික් ක්වොලිටි එක අඩු කරලා
එහෙම හැබැයි ඉතින් තිල්න ගහන මේ ස්ට්‍රැටජි ගේම් වලට ඔච්චර යවන්නේ
නැහැ ඒ වට නම් හොඟ කියවට ඕනේ නැහැ මොකද මේ ඒවා ග්‍රැෆික්ස් පැත්තම බලන්නේ නැති නිසා
වෙනට තිල්න හොඳ කාඩ් එකක් ගන්න යනවා
කියලා ඉතින් මේ දැන් ගන්න වෙලාවේ හොඳ එකක්
ගන්න බැහැ නැත්තම්
මේ මඩ පොඩි ගැටලුවක් ආවා දැන් මගේ අර කම්පියුටර් එකේ ඇත්තනම් පාවිච්චි කරනවා මේ Nvidia එකක් 7300 කියලා එකක් ඕක dual head කාඩ් එකක් dual DVI හැබැයි ඕකේ NFS most wanted ගන්නකොටත් පොඩ්ඩක් resolution 800-600 ඩක්ක දාන්න බෑ.
ඔව්. හේතුව
ඇත්තනම
කාඩ් එක 300 නේක නේද series එක. ඔව්.
clock speed එහෙම ගොඩක් මදි ඇති ඒකයි.
ඔව් clock speed ගොඩක් මදි එකට වඩා මට නම් හිතෙන්නේ කාඩ් එක manufacturer හොඳ නැහැ
කියලා. ඒකත් වෙන්න පුළුවන්
ගොඩක්. මේ ඒකත් වෙන්න පුළුවන්.
මොකද අනිත් එක
දැන් හැබැයි
manufacturer වෙනස් වෙනකොට ඒගොල්ලෝ features අඩු කරනවා.
ඔව්. මේ හුඟක් VGA card වල දැන් DVI out දෙකක් තමයි එන්නේ නේද?
ඔව්
dual monitor.
හැබැයි මට පැහැදිලි වෙනසක් තියෙනවා දැන් මගේ එක monitor එකක් තියෙන්නේ DVI එක ගා plug කරප එකක් අනිත් එක DVI නැතුව VGA එකකට ගහපු එකක්.
ඔව්.
monitors දෙකේ එකම එක දෙපැත්තට දැන් screen එක ඇදගෙන යනකොට මැද්දෙ තිබ්බම එක පැත්තක colors ගොඩක් ලස්සනයි එක පැත්තක colors ටිකක් නිකන් dull වගේ කියලා
දේ. DVI එක හොඳයි නේ.
ඔව්
DVI එක හොඳයි.
දැන් හැම VGA card එකම DVI එනවා.
තවත් මම VGA card එක ගනිද්දි මේ අතිනු ප්‍රශ්න තමයි card එකේ size එක. දැන් හුඟක් කාඩ් මේ සෑහෙන දිගයි දැන් PCI Express මේ ස්ලොට් එක ගහම ඒක පහු කරගෙන
හුඟක් කෙනේ කාඩ් එකේ නෙවෙයි ඩේ තියෙන්නේ ලංකාවේ හැම කේසින් එකම micro ATX දැන් ගොඩක් ඉන්නේ
ඔව් සෑහෙනට
ඒ නිසා අපිට මේ ඉඩමදි මේ මුකුත් කරන්න
හાર્ඩ් disk කර මේ ඔක්කොම ඒ පැත්තටම දාලා තියෙන නිසා මේ
ගොඩක් කලට සටා පෝට්ස් උනත් තියෙන මේ කාඩ් එකට ඇටින් හයි කරලා. ඒ කියන්නේ සමහරලට
වයර්ස් ඔක්කොම හිර වෙනවා.
මම ටිකක් රිවිව්ස් වගේ බලනකොට ඔය ගේමින් මදර් බෝඩ්ස් ගැන එහෙම තියෙන තැන් වල ගොඩක් අයගේ මේ ඩිසයින් වල ප්‍රශ්නයක් තමයි. මොකද ඇත්තටම ඔය මේ SLI ස්ලොට්ස් තියෙන හරියට ඇත්තටම මුකුත් කනෙක්ටර්ස් දාන්න එපා කියලා ඒගොල්ලොම කියලා තියෙනවා.
මේක හීට් එක යරවම
ඔක්කොම ඕ ගොඩක් සමහරලට අඩු අර චීප් මදර් බෝඩ්ස් ගත්තාම ඒවැ අර සමහරලට සටා කනෙක්ටර්ස් එහෙම මේවා කෙලින්ම එනවා. ඒකට ප්ලග් කරන්න බෑ. ඔගේ ගැටලු තියෙනව නේද?
ඔව් අර මම බැලුවේ විජේ කාඩ් නම් ATI 4850 කාඩ් එක මේ සෑහෙන හොඳයි වගේ තිබ්බා. හැබැයි ඒක ටිකක් රත් වෙනවා කියලා තිබ්බා.
ඒක මෙතන මේ 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 පොඩි යුද්ධයක් යනවා ATI සහ Nvidia
අතරේ.
සමහර අය Nvidia හොඳයි
කියලා. මට පෞද්ගලිකව තේරලා තියෙන ATI හොඳයි කියලා.
ඔව් මේක නිකන් අර
ATI දැන් AMD එකෙන් ගත්තනේ 2006 දී.
ඔව්.
ඒ අනිත්ක වෙනසක් තියෙන්නේ මේ ඔය එක කාඩ් එකකට හොඳයි කියලා අපිට කියන්න බෑ. මේ මේක හොඳයි කියලා සමහර වෙලාවට රික්වයර්මන්ට් එක අනුව එක කාඩ් එකක් හොඳ වෙන්න පුළුවන්. අනිත්ක ATI Radeon එක අර AMD Intel වගේ අපි ගෙවන ගානට වැඩිපුර පර්ෆෝමන්ස් හම්බ වෙන.
ඔව් දැන් Intel AMD ගත්තම
ඔව් අපි දැන් ඒ ඔය ATI 4850 කියන කාඩ් එකේ තියෙන පර්ෆෝමන්ස් ගන්න Nvidia කාඩ් එකකට කිව්වොත් ඊට වඩා අනිවාර්යෙන් වෙනස් කරන්න
වෙනවා. ඔව්.
ඒ අතින් ATI හොඳයි.
මම කියපුව හැටියට නම් මම කියපුව ATI කාඩ් එක සාමාන්‍යයෙන් 9600GT වලට වඩා පර්ෆෝමන්ස් තියෙනවා.
9800 එකත් එක්ක තමයි ඒක
කම්පීට්
කරන්නේ.
ඔය දෙකක මිල සංසන්දනය කරු කොයි වගේ වෙනසක්ද තියෙන්නේ?
ඩොලර්ස් වලින් කිව්වොත් කීයක් විතර තියෙනවා?
200ක් විතර වෙනවා. කාඩ් එක ඩොලර් 200ක් විතර
වෙනවා. ඒ වුණාට දැන් අඩු වෙලා නේද? 4850 එක? මම දැන් ඩොලර්
50 එක ඩොලර් 200ක් විතර වෙනවා.
නෑ ඊට වඩා අඩුයි. ඔයා බැලුවේ
ASUS වල ලංකා 200ක් විතර.
මම හැවි තියෙන්නේ ATI කාඩ් එකකුයි ඒ වගේ රේන්ජ් එකේ යන Nvidia කාඩ් එකක් ගත්තොත් මිල කොච්චර වෙනසක් වගේ
තියෙනවා. 5000ක 6000ක
ඊට වඩා වෙනස මම හිතන්නේ දැන් 9800GT එක සැහෙන ගණන්.
ඔව් මං කියන්නේ මේ ලංකාවේ ගණන් ලංකා ගණන් වලින් ගත්තොත් ලොකු වෙනසක් තියෙයි. පිටරට අපි ඇත්තම ගණන් ගන්නේ USA මේ බැලන්ස් බලේනේ. එහේ ඩොලර් 50ක 60ක වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ හිතාමතාම ඒක ඒ වෙනස තියාගෙන යනවා ATI අය. මේ ඔය ATI 4843 කියන ඔය 400 series එක ආපෙන් පස්සේ තමයි 9000 series එකේ ගණන් ඔක්කොම ඒගොල්ලෝ ප්‍රයිස් කට් එකක් කරේ. මේ Nvidia අයට ගණන් අඩු කරන්න සිදුනේ ඔය ATI වල හොඳ කාඩ් එකක් අඩු ගන්නට ආපු හින්දා.
ඔව් දනිස් කියන්නේ ෆෙඩෝරා ගැන මොනවා හරි නිවුස් එකක් තියෙනවනේ ගේම්ස් ගැන. ඔව් මේ බුද්ධිගේ ඇත්තටම මේ ගේම්ස් කීකේ හිටපු හින්දා මේ අපේ තිලිනයි හර්ෂයි මට මේක මතක් වුණේ. පහුගිය සතියේ මේ ගොඩක් ෆෙඩෝරා ස්පින්ස් වලට අප්‍රූවල් එක හම්බුණා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ගේම් ස්පින් එකත් මේකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ස්පින්ස් කියලා අපි පහුගිය ටෙක් කතා වැඩසටහනකදී අපි කිව්වා මේ ෆෙඩෝරා එඩියුකේෂන් ස්පින් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ෆෙඩෝරා එකේ සාමාන්‍ය කොටස් වලට අමතරව ඒ කියන්නේ ස්පෙසිෆිකලි ඒ කියන්නේ අධ්‍යාපනික කොටස් ඉලක්ක කරගෙන හදපු එකක්. ඒ වගේම ගේම් ස්පින් එකකුත් තියෙනවා. ඒ ක්‍රීඩා පැත්තර මේ ආස කරන කට්ටියට ලයිව් DVD එකක් ඇදලා හදලා තියෙන මේක මේ ගිගාබයිට් 4ක වගේ එකතු වෙන්න ගේම්ස් තියෙන මේ DVD එකේ. හැබැයි මේ මේකේ කියන්නේ දැන් ගොඩක් ගේම්ස් තියෙන හින්දා ෆෙඩෝරා මේ ලිනක්ස් වලට මේක ඇතුළත් වෙන්නේ third party softwares නැතුව මේ වැඩ කරගන්න පුළුවන් ඒ විතරයි ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ අපිට මම හිතන්නේ මේ ටෙක් මේකේ අපේ සටහන් වලට එකතු කරන්න පුළුවන් මේකේ මේ මේකේ මේ තියෙන මේ වෙබ් පේජ් එක මොනවද ගේම්ස් එහෙම කියලා මේ 4GB විතර එනකන් මේ තියෙන සොෆ්ට්වෙයාර්ස් ඒ DVD එකේ live DVD එක විතර තමයි වැඩ කරන්න පුළුවන්. මේ ඊළඟට මේක ඇත්තරම කියන්නේ ඉල වශයෙන් නිකුත් වෙන්න තියෙන්නේ ෆෙඩෝරා 11 මේ මාසේ 26 වෙනිදා. එතකොට ඒකත් එක්කම මේ ගේම් DVD එකත් රිලීස් වෙනවා. ඉතින් අවශ්‍ය කට්ටියට ඩවුන්ලෝඩ් කරලා live DVD එකක් විතර වැඩ කරන්න පුළුවන්. කියන්නේ Windows තියෙන කෙනෙකුට මේක මැෂින් එකට ඉන්ස්ටෝල් නොකරම ඉස්සෙල්ලා අර මේ කවුද අපේ බුද්ධි කලින් කිව්වා වගේ කියන්නේ අර දාලා බලලා වැඩ කරන්න ආසයිනේ මේ ඉන්ස්ටෝල් නොකර. ඉතින් ඒ වගේ මේ වැඩ කරලා බලන්න පුළුවන්.
ඔව් දනිෂ්ක ඕකේ හાર્ඩ්වෙයා මිනිමම් රිකවර් මොන වගේද දන්නේ කියන්නේ.
මෙතන මේ මේ වේකට නම් ගේම් DVD එක නම් බුද්ධි කලින් කියලා නැහැ මේගොල්ලෝ ස්පෙસિෆිකලි මෙච්චර මෙහෙම හાર્ඩ්වෙයා රිකවර්මන්ට් ඕනේ කියලා. හැබැයි ඔව් තාම කියලා නැහැ මේ විශේෂයෙන්.
මොකද සාමාන්‍යයෙන් නම් තියෙන්නේ කියන ගියපාර ෆෙඩෝරා 10 එකට නම් කියලා තිබුණේ මිනිමම් මේ RAM එක 256 කියලා. ඉතින් මේක විමසීමක් කරලා අහන්න පුළුවන්. කියන්නේ මොකද ගේම්ස් තියෙන හින්දා මේ විශේෂයෙන්ම ග්‍රැෆික් කාඩ් එකක් වගේ විශේෂ මේ ගුණාංග තියෙන්න ඕනද කියලා අපට අහලා ඒකත් මේ සටහන් කරන්න පුළුවන් වෙයි.
ඔව් මොකද දැන් ඇත්තටම මේ Linux උයි VGA කාඩ් එක ගත්තොත් ඇත්තටම ලොකු ගැටලු තියෙනවා. මොකද මේවා drivers නැති එක. ඒක නිසා game වගේ දේවල් එනකොට මොන වගේ තත්ත්වයක්
උදාවේවිද කියලා තියෙනවා. DirectX support කරන්නේ.
ඔව් ඒකටත් කියයිද දන්නේ නැහැ. මේක තමයි support කරන VGA කාඩ් එක මේක ගන්න කියලා.
එහෙනම් හුඟක් games වලට OpenGL දැන්
දෙනවා. ඔව් OpenGL වැඩ
කරනවා.
ඒත් ගොඩක් කරලා Linux වලට drivers තියෙන්නේ තිලින Nvidia cards තමයි ගොඩක් වෙලාවට. ATI එහෙම ගොඩක් වෙලා drivers manufacturer දෙන්නේ නැහැ. third party මොන හරි තියෙන drive එකක් තමයි
තියෙන්නේ.
ඔව්. එතකොට ඒවයි තියෙන full hardware වල resources, ඒ කියන්නේ තියෙන features පාවිච්චි වෙන්නේම
නැහැ. අදට ඉවරයි වගේනේ අපිට කතා කරන්න තියෙන දේවල්.
කතා කරන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම කියන්නත් බෑ නේද?
ඔව්. හැබැයි මේ තිරින මේ ඔයා කතා කරන්න හිටියා නේද මේ පරිග computer එකක් අලුතෙන් ගන්න කෙනෙක්ට?
මම අර VGA card එකක් ගන්න තමයි අද කතා කරේ.
ඔව්. අපි අනිසරේට එක තියමු.
ඊළඟ සැරේක මන්ද මාත්‍රු වෙනවා. ඊළඟ සැරේකට දාමු. මේ සැරේ ඉන්න ගොඩක් උනන්දුකුත් තියෙනවා.
මේ දවස්වල ගොඩක් මේ අය ගන්න අලුතෙන් කම්පියුටර්ස්.
ඔව් අපේ මේ මලින්දත් කම්පියුටර් එකද මොකද්ද මලින්ද ගත්ත කම්පියුටර්?
මම කෝටුඩ් එකක් තමයි ගත්තේ. කට්ටියම කිව්වේ AMD වලට මේ යන්න කියලා. ඒත් ඉතින් මේ ගන්න කියතන AMD තිබුණේ නැහැ. 800ට
කම්පියුටරේෂන් එක නිලයි කිව්වත් එහම මලින්ද? ඈ configuration එක ගිය මුදල් ප්‍රමාණය
කෝටුඩෝ ප්‍රොසෙසර් එකක් තියෙන්නේ 2.8 RAM එක 2GB graphic card එකක් දැම්ම 9500GT එකක්.
මොකද්ද මේ graphic card එක?
9500 කියලා කියවම
9500GT.
ආ 9500.
ඕකිය කිතර ගියද මලින්දට? RAM එක කොච්චරද මන්ද මලින්ද?
RAM එක GB 2යි. hard disk දෙක නම් පරණ machine එකෙන් මම ගත්තේ. DVD drive එකත් පරණ machine එකේ.
අලුත් නැහැ කියන වරනේ නේ.
ඔව්.
ඒ කියන්නේ රීකන්ඩිෂන් එක.
අතරමැද වගේ රීකන්ඩිෂන් එක.
ඔව්. කලින් මේ ගිය සැරේත් අපි කියන්නේ හිටපු එක අමතක වුණානේ. සිංහල Windows XP වල ඉන්ස්ටෝල් කරනකොට SP3 වල එන ප්‍රශ්න.
ආව.
ඒක මට ඇදලා දසුන් අවසත් මතක් කරා. ඔව්. ඒක කියමු බඩ නේද?
ඔව්. ඇත්තටම මේ service pack 3 වලදී සිංහල ඉන්ස්ටෝල් කරනකොට ගොඩක් අය ගැටලු ඔක්කොම මේ සිංහල ලැන්ග්වේජ් ටූල් බාර් එකේ question mark කියන එකයි හරියට රෙන්ඩර් වෙන්නේ තියෙන්නේ. මේක ඇත්තටම වෙන්නේ මේ පැච් එකේ තියෙන පොඩි අඩුපාඩුවක් නිසා. ඇත්තටම අර DLLs වගේක් රිප්ලේස් වෙනකොට Windows File Protection Error එකක් ඇවිල්ලා
USB10 DLL එක
නේ XP SP3 එකේ මුලින්ම ඉන්ස්ටෝල් කරනකොට අර error එකක් එනවා. මුලින්ම
ඉන්ස්ටෝල් කරනකොට
ඒක cancel කරන්න තියෙනවා.
ඔව් ඒක කියන්නේ ඇත්තටම කියන්නේ ආයතනදී Windows වලින් කියන්නේ Windows CD එක දෙන්න කියලා. ඒ වෙලාවට cancel කරලා දැම්මනම් ඒ
අර පැච් එක දාපම හරියනවා.
පැච් එක ඉන්ස්ටෝල් වෙනකොට තමයි ඉල්ලන්නේ.
ගොඩක් අය කරන වරද තමයි ඒ වෙලාවට Windows CD එක දානවා.
හැබැයි මන් තව කෙනෙක් එක කියනකොට පොඩි වගේ ගැටලුවක් ආවා. මේ recover partition තියෙන ඒවෑ මේ ෆයිල් එක ඔටෝමැටිකලි ගන්නවා කියලා බුද්ධිගේ. ඒක ගන්න මට 100%ක් කියන්න බෑ. මොකද යාගෙන් ඒ පණිවිඩේ ආවේ නැහැ කියලා යාට මේ මැසේජ් එක. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක්
අපිට ඔයාලා ලැප්ටොප් වල වගේ ඉන්ස්ටෝල් කරනකොට වෙන්න පුළුවන් නේ. ඔව්. එහෙම නැත්නම් දැන් ඒක මගහැරිච්ච කෙනෙක් ඉන්නවනම් ඒ DLL ෆයිල් එක මැනුවල් දාන්නත් පුළුවන් නේද ගාලින්ගේ?
ඔව්. ඇත්තටම මේ මං හිතන්නේ මේ මායි දසුනේ එදා කතා කරා අපි පොඩි සෙටප් එකක් හදමු කියලා මේ ෆයිල්ස් ටික විතරක් ඉන්ස්ටෝල් වෙන්න. මොකද එතකොට අර පැච් එකේ තියෙනවා දසුන් මම හිතන්නේ මේ සිංගල් යුනිකෝඩ් ගෲප් එකේදී පොඩ්ඩක් එක්කෙනෙක් එක මේක ගැන පොඩ්ඩක් එහෙට මෙහෙට කතා කරා. එයාට මේ ගැටලුව ඇවිල්ලා.
ඔව් එකම මේ අපි වහන දැන් උනන්දු වෙන කට්ටිය ඉන්නවනම් මේ දේ කරන්න පුළුවන්. USB 10 DLL එක කොපි කරගන්න මේ සිංගල් හොඳට වැඩ කරන එකකින් XP මැෂින් එකකින් කොපි කරලා වැඩ කරන්නේ නැති මැෂින් එකේ සිස්ටම් 32 ඇතුලේ DLL කැෂ් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන ෆයිල් එක රීනේම් කරන්න. USB 10 DLL කියන එක රීනේම් කළා ටික වෙලාවක් යනකොට අර මැසේජ් එකම එනවා Windows CD එක දාන්න කියලා. ඒක කැන්සල් කරලා ගිහිල්ලා system 32 ඇතුලේ තියෙන DLL එක රිප්ලේස් කරා නම් හරි.
ඔව් ඒ කියන්නේ අරක කොපේස් කරා නම් හරි අතට ගිහිල්ලා. හැබැයි ඕකේ පොඩි ගැටලුවක් එනවා. මේකෙදී සිංහල ඉන්පුට් ගැටලුව විසඳෙන්නේ නැහැ.
මෙතෙන් රෙන්ඩරින්
ගැටලුව පමණයි විසඳෙන්නේ. මං හිතන්නේ මේකට පොඩි ත්‍රොටල් එකක් වගේ ලියන්න හරි පැච් එක පොඩ්ඩක් වැඩි දියුණු කරන්න උත්සාහය දෙමු නේද.
ඔව් මං හිතන්නේ දසුන්
එක කරගෙන යනවා මේ දවස්වල. ඒක තමයි. එහෙනම් අදට
එපමණයි
නේද. එහෙනම් ලබන සතියේ හම්බ
වෙමු. ඔව් තව සතියකින් හම්බ
වෙමු. ඔව් එහෙනම් බොහොම ස්තුතියි.